සාදු. 2019 වසරේ දෙවෙනි මාසේ 10 වෙනිදා භාවනා වැඩසටහන හැමදෙනාටම සුබ උදෑසනක්, තෙරුවන් සරණ ලැබෙන සත්‍ය අවබෝධ වෙන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දහම තේරුම් ගන්නත් වටහා ගන්නත් පුළුවන්කම තියෙන්නේ ධර්මය වෙනුවෙන් කරනු ලබන කැපවීම, පරිත්‍යාගය, විහිස මහන්සිය අනුව. ධර්මකාමී කෙනෙක්, ධර්මානුසාරී කෙනෙක්, සද්ධානුසාරී කෙනෙක් වෙන්න ඕන ධර්මය කෙරෙහි. ඒ කියන්නේ අපිට මේ නිවනක්, සැනසෙල්ලක්, පිහිටක් තියෙන්නේ මට ධර්මයෙන්ම පමණයි කියන හදවත තියෙන්න ඕන. එහෙම නැත්නම් සිතුවිල්ල තියෙන්න ඕන. ඒක තියෙනවද කියලා බලන්න තමන් ළඟ. මේ ලෝකේ ඥාතියෙක්වත්, ධනයක්වත්, දරුවෙක්වත් අනේ කවුරුවත් නෙමෙයි මට පිටර තියෙන්නේ ධර්මයේ විතරයි කියන එක. කවුරුන් හෝ හිතාගෙන ඉන්නෝ නම් මට දරුවෙක් පිටිට වෙයි, ඥාතියෙක් පිටිට වෙයි, ධනය පිටිට වෙයි කියලා හිතන් ඉන්නෝ නම් ඒක බොරුවක්. ඒක කවදාවත් ඒක පිටිටවීමක් එහෙම කරන්න පුළුවන් කමක් නැති නිසා. සද්ධර්මේම පමණයි. කොතෙන්ටද අපි එන්නේ? නත්ති මේ සරණං අඤ්ඤං. මට වෙන සරණක් නැහැ. කියන්නේ ධනෙවත්, දරුවන්ටවත්, කාටවත් පිහිට වෙන්න බෑ. ඔබට ඒක තේරිලා තියෙනවද? කවුරු හරි හිතන් ඉන්නවා නම් මගේ සල්ලි වලට Tamanට පිහිටක් තියෙනවා කියලා, ඒක මිත්‍යාවක්. එහෙනම් ඉතින් සල්ලි තියෙන මිනිස්සු ලෙඩ වෙන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. ඒ නිසා පින්නතුනේ නත්ති මේ සරණං අඤ්ඤං, ධම්මෝ මේ සරණං වරං. මට වෙන සරණක් නෑ, මට ධර්මයේ විතරමයි කියන පරිත්‍යාගයෙන් කටයුතු කරන කෙනෙක් වුණොත් අන්න එයා තමයි පින්නතුනේ ධම්මානුසාරී කියලා කියන්නේ. අන්න එවැනි සිත් තියෙන අයට ඉක්මනින් නිවන් අවබෝධ වෙනවා. එතකොට ධර්මයේ විඳ දරා ගන්න උත්සාහ කරන අය රෙන්න එයා කෙලෙස් විඳින්න උත්සාහ කරන්නේ නැහැ. දැන් කෙලෙස් වලට තියෙන ආසත්ත තියෙන මිනිස්සු ධර්මයට ආවත් කෙලෙස් විඳනයක් තමයි කරන්නේ. ඒ නිසා හිතට කියන්න බොහෝ කාලයක් ඔය කෙලෙස් වින්දනය කළානේ, බොහෝ කාලයක් කෙලෙස් වින්දනය කළානේ. ඒ නිසා දැන් ඔය ඇති, දැන් අපි ධර්මයේ විඳ දරා ගමු කියලා හිතට යෝජනා කරා. තරහ වින්දත් ඇති, ඉරිසියා කළත් ඇති, ක්‍රෝධ කළත් ඇති, යටි උගුල් ඇද්දත් දැන් හොඳටම ඇති, කේලම් කිව්වත් ඇති, ගුණමැකුවත් ඇති, මාන්න උද්දච්චකම් ඇති කරගත්තත් දැන් හොඳටම ඇති. දැන් වයසයි, දැන් ඔබට ඕව බෑ කරන්න, දැන් ධර්මයේ විඳ දරා ගනින් කියලා හිතට මතක් කරලා කියන්න ඕනේ. අන්න එහෙමවත් හිතට මතක් කළාම තමයි හිත ටිකක් හරේ දමණය වෙන්නේ. පින්න තුනේ එනිසා මේ හිතේ පහළ වෙන දේවල් උතුම් දේවල් කියලා හිතන්න එපා. සත්‍ය දේවල් කියලා හිතන්න එපා. අවිද්‍යා සහගත සංකල්ප මතු වෙනවා. ධම්මානුපස්සනාවෙන් බලන්න සිතෙහි පහළවන දේවල් දෙස. කොහොමද බලන්නේ? ධම්මානුපස්සනාවෙන් බලන කොහොමද ධර්මයත් එක්ක සම්බන්ධ කරලා බලනවා තමන්ගේ ජීවිතයට කොහොමද මේක ගැලපෙන්නේ කියලා. ධර්මයෙන් තියෙන හිතක් කොයි වගේද? පරීක්ෂා කරන්න තියෙන ඕනනේ මිනුම් දණ්ඩක්. ධර්මයේ තියෙන හිතක් කොයි වගේද? ධර්මයේ තියෙන හිතේ ලෝභය නෑ. ලෝභ මූල සිත් නෑ පින්නතුනේ ධර්මයේ තියෙන හිතේ. මොන අඳුන ගන්න? ධර්මයේ තියෙන හිතේ දෝෂ මූල සිත් නැහැ. ඔන්න ධර්මයේ තියෙන හිත අඳුන ගන්න. ධර්මයේ තියෙන හිතේ මෝහ මූල සිත් නැහැ. ඔන්න ධර්මය හඳුන ගන්න. ධර්මයේ තියෙන හිත පින්නතුනේ මේ මමය මගේ ආත්මය කියලා ගන්නෙ නෑ. ක්ලේශකාම ඇති කරගන්නෙ නෑ. වස්තුකාම ඇති කරගන්නෙ නෑ. වස්තු වලට තියෙන ආසාවක් නෑ. කෙලෙස් වලට තියෙන ආසාවකුත් නෑ. මෙන්න ධර්මයේ තියෙන හිතේ ස්වභාවය. ශාන්ත හිතක් තියෙනවා. ශාන්ත හිතක් කියන්නේ හරිම සෞම්‍ය, හරිම සන්සුන් සිතක් තියෙනවා. ශාන්ත හිතක්. හරි ප්‍රණීත සිතක් තියෙනවා. හිත හරිම රසවත්. දැවෙන්නේ. හරි ප්‍රණීත හිතක් යාට භුක්ති විඳින්න යනවා. තිබ්බ ලැබෙනවා. ඇයි? මේ සියලු ක්ලේශයන්ගෙන් සංස්කාරකයන්ගෙන් මිදුණු නිසා ඒ හිත ශාන්තයි, ප්‍රණීතයි, එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ හැපිනස් කියලා කියන්නේ ඒකට. එයාට ලොකු හැපිනස් එකක් තියෙනවා. ලොකු සතුටක්, ප්‍රමෝදයක් තියෙනවා. ඒකට හේතුව හිතේ පැහැදිලි දේවල් නැහැ. ඒ හිත පුරාම තියෙන්නේ ලෝකය කෙරෙහි මහා සමාව දීමක් තියෙනවා. මහා දයාවක් තියෙනවා. මහා මෛත්‍රිය කියන වචනේ පාවිච්චි කරන්නේත් ඒක නිසා. මහා මෛත්‍රයක් තියෙනවා. මහා ආදරයක්, කරුණාවක් ලෝකය කෙරෙහි පවතිනවා ඒ සිතෙහි. ඒ කියන්නේ අර මිනිස්සු ළඟ තියෙන එක එහෙම නෙමෙයි. මිනිස්සු ආදරය කරන්න කොහොමද? මිනිස්සු ආදරය කරලා මේ බෑයි කිව්වහම ඔව් මොනවා හරි කාලා හරි බීලා හරි මැරෙනවා. ඒ කියන්නේ මේ ඒක එහෙම එකක් නැහැ කියලා එතකොට තේරෙනවනේ. එතකොට මිනිස්සුන් ළඟ එහෙම දෙයක් නැහැ. මිනිස්සු ළඟ තියෙන්නේ ආදරය, කරුණාව කියලා තියෙන්නේ මේ කාම සිතුවිලි. කාම තණ්හා තියෙන්නේ. ඒකට බොරුවට කියනවා ආදරය කියලා වචනේ පාවිච්චි කරනවා. නමුත් ආදරය නෙමෙයි තියෙන්නේ, කාම තණ්හා තියෙන්නේ. වස්තු තණ්හා තියෙන්නේ. කපුගම බලන්න ගිහිල්ලා මලමාලෙට ඉඩම් ගොඩක් තියෙනවා නම් ආදරේ ගොඩායි. මලමාලි කැතනම් ආදරේ නැත. මලමාලි ලස්සන නම් ආදරේ ගොඩායි. මේ ආදරයක්ද? නෑ, මේ කාම වස්තුන් වලට තියෙන ගිජුකම. ඕකටද යන්න ඕන ආදරේ නෙමෙයි, ඕකට කියන්න දෙනුනොත් කෑදරකම කියලා. කෑදරේ දැන් ඉස්සරහද එනව නේද? කෑදරයන්ගේ දිනය. ඕ, කෑදරයන්ගේ දිනය රසිනවා. කෑදරයන්ගේ දිනේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට තියෙන කෑදරකමේ දිනේ. ඒක නැති වුණාද? ඒක නෑ. ඒක තියෙනවද? ඒක තියෙනවා. එච්චරයි. මෙහෙමනම් මෙන්න මේ නිකලෙස් සිතෙහි, නිකලෙස් සුතුමන් ළඟ තියෙන මෙන්න මේ මහා මෛත්‍රී ගුණය පින්නතුනි, ලෝභ මූල වෙලා, දෝෂ මූල වෙලා, මෝහ මූල වෙලා නැහැ. මිනිසුන් මේ ලෝකෙට කරන කරුණාවේ, ඇලීමේ, ආදරේ, ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල තියෙනවාමයි. ඒකයි. ඒ නිසා මෙන්න මේ නිකලෙස් සිතක් උපදවා ගත්තොත් විතරයි පින්නතුනි මේ ලෝකේට අර චේතෝ විමුක්තික මෛත්‍රිය. ඒ කියන්නේ චේතෝ විමුක්ති කියන්නේ ලෝභ, ద్వේස, මෝහ මූල නැති නිසා. චේතනා නැහැ. චේතෝ විමුක්තික මෛත්‍රිය. එහෙමනම් දැන් මේ ලෝකෙ මිනිස්සු කරන්නේ චේතනා සහිත ආදරය. චේතනා සහිත ආදරය සහ චේතනා නැති ආදරය. මොකද චේතනාව කියන්නේ? බලාපොරොත්තුව, අපේක්ෂා, වින්දනය. ඒ දේවල් නැති වෙච්ච ගම මිනිස්සු විකාර වෙනවා. සිතුසේ නැති වුණා, පැතුසේ නැති වුණා කියලා යක්ෂයෝ වෙනවා. එහෙම වෙන්නේ නෑ පින්නතුනේ, හරියට ජීවිතේ අවබෝධ කරගත්තහම. එහෙනම් ඔබේ සිතෙහි තියෙන තත්ත්වය එච්චර උත්තරීතර තත්ත්වයක් නෙමෙයි කියලා ඔබම අවවාද කරලා හදාගන්න. ඊට පස්සේ අර බුදුවරුන්ගේ, එවත් නැත්නම් ඒ රහතන් වහන්සේලාගේ තිබුණු උත්තරීතර ගුණයට ඔබටත් සමාන වෙන්න, ලන් වෙන්න හැකියාව ලැබේවි. ධර්මයට පූජා කර සිත් ඇතුව වාසය කරනවද කියලා බලන්න. මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ ගැන හොඳ විශ්වාසය සහ ශ්‍රද්ධාව තියෙන පිරිස ඉන්නවා. ඒ ඇත්තෝ ධර්මයට සිත පූජා කරලා වාසය කරන්නේ. බුදුහාමුදුරුවෝ ගැන සැක නැහැ, උන්වහන්සේගේ ධර්මය ගැන සැක නැහැ. ධර්මයට සිත පූජා කරලා වාසය කරන්නේ. මේ මග පිළිබඳව සැක නැහැ, ඒට සිත පූජා කළා වාසය කරන්නේ. අන්න ඒ අයට ඉක්මනින් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. හැබැයි ධර්මය ගැන සැක තියෙනවනම් එයාට ඒක අවබෝධ වෙන්නේ නැහැ. බොහෝම කල් යනවා. ඒ සැකය නැති වෙනකම් මහන්න වෙනවා. ඊළඟට දේශකයා පිළිබඳව සැක තියෙනවනම් දැන් සමහර අයට හරි සැකයි. හාමුදුරු කෙනෙක් ළඟ වුණාම පොඩ්ඩක් හරි සැකයි. කොයි වෙලාවේ පෝස් එකට විදීද කියලා බයයි. ඉතින් හරි සැකෙන් බලන්නේ. නමුත් එහෙම නෙමෙයි. උන්වහන්සේලා බොහොම කාරුණිකයි. කියන එහෙම සැකයක් නැත්නම් දැන් අපිට සැක නැති කෙනෙකුටනේ අපේ ගෙවල් දොරවල් ඔක්කොම විවෘත කරලා දාලා අපි යන්නේ සැක නැති කෙනෙකුට. සැක සහිත කෙනෙක් ආවහම අර දොර වහන්න ඕන, මේ දොර වහන්න ඕන, ওই මිනිස්සේ සාලේ විතරක් තියන්නේ, ඊට මෙහා හැරෙ මේ අර යන්නකෝ කියලා ඉතින් උපදෙස් දෙන්නේ වෙන්නේ මොකද? කොයි වෙලාවෙ මොකව හරි ඉනේ ගහයියි කියලා. එතකොට අපිට මේ සමාජය ගැන, ලෝකය ගැන පවා තියෙන මහ සැකයක්නේ. ඒ නිසා තමයි මේ කැමරා හයි කරගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. මෙතන බනහන්න આવත් අර හැමෝම ගැන සැක නැති වුණාට සමහර අය ගැන සැකයි. ඉතින් ඒ නිසා අපි ওই හතර වටෙන් කැමරා ගහලා තියෙන්නේ මොන හරි නැති වුණොත් එimhe හොයාගන්න. ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් යුක්තව ශ්‍රවණය කිරීමෙන්ම විමසීමෙන්ම ඒ සැක දුරු වෙනවා. අවබෝධයෙන්ම මෙනෙහි කිරීමෙන් සැක දුරු වෙනවා. බලන්න ධර්මයේ කෙරෙහි සැක දුරු වෙලා තියෙනවද කියලා. ධර්මයේ කෙරෙහි සැක දුරු වුණා නම් ධර්මයේ දේශනා කරන කෙනා පිළිබඳව අර ධර්මයේ අනුසාරයෙන්ම බලලා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන ස්වභාවයෙන්ම අනිවාර්යෙන් දේශකයා ගැනද තියෙන සැක සංකා විචිකිච්ඡා නැති වෙනවා. ඒ කියන්නේ තමන් අවබෝධ කරගත්තොත් පින්නතුනේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අන්තයකට නොවන නොයන සිත. එයා ඒ අනුසාරයෙන්ම අවබෝධ කරගන්නවා මේ ධර්ම මට කියා දුන්නු ස්වාමීන් වහන්සේ පිළිබඳවත් ආර්ය ශ්‍රාවකය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් මට සැක නැහැ. මගේ සිත ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අන්තයට යන්නේ නැහැ වගේම උන්වහන්සේලාගේ සිතුත් එහෙමම තමයි කියලා එයා තමා තුලින් දකින්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ අගේ තේරෙන්නේ අපි ධර්මයේ සුවය ලබන තරමට. ධර්මයේ සුවය නොලබන කෙනෙකුට බුදුහාමුදුරන්ගේ අගේ තේරෙන්නේ නැහැ. මොකද්ද මේ ධර්මයේ ධර්මය කියලා අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ ධර්මයේ ධර්මය කියලා. මේ අපේ මනසට වෙච්ච විපර්යාසය. මනසට වෙච්ච විපර්යාසය. දෘෂ්ටි අල්ලගැනීමේ දෝෂය. සංකල්ප අල්ලගැනීමේ දෝෂය. වචන අල්ලගැනීමේ දෝෂය. ක්‍රියාවන් අල්ලගැනීමේ දෝෂය. ජීවිතය අල්ලගැනීමේ දෝෂය. එක එක් උත්සාහයන් අල්ල ගැනීමේ දෝෂය. එක් එක් සිහියවල් අල්ල ගැනීමේ දෝෂය. එක් එක් සමාධීන් වල අල්ල ගැනීමේ දෝෂය. අපි ගත්ත දේ අපට වේදනා දෙන හැටි මේ බලන්නේ. තිරිසන් සතුන්ට කරන්න බැරි වැඩක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. තිරිසන් සතාට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දේට අනුව සැලෙනවා. ඒක තමයි තිරිසන් සතාගේ ස්වභාවය. අපිට ගෝචර වෙන දේට සැලෙන්නත් පුළුවන්. හැබැයි මේ මනුෂ්‍යයට පුළුවන්කම තියෙනවා මේ සැලෙන සත්වයා කවුරුන්ද, කොයි ආකාරයටද සැලෙන්නේ ආදී වශයෙන් තමා පිළිබඳව ආත්ම අවබෝධයක් කරගැනීමේ අවකාශය තිබෙනවා. අන්න තිරිසන් භවෙන් ඔබ මිදෙන තැන. සිත වින්දනය කිරීමම නොවේ සිතෙහි වින්දනයන් හඳුනා ගැනීමේ හැකියාව. මෙන්න තිරිසන් කමින් මිදෙන්නේ එවිට. සිත වින්දනය කිරීම කියන එක තිරිසන් ගතිය. දැනෙන දේ දැනෙන විදිහට විඳින එක තිරිසන් ගතිය. දැනෙන දේවල් විඳින දේවල් විඳවන දේවල් දිහා අවබෝධයකින් යුක්තව විද්‍යාත්මක ඇසකින් බලන ගතිය තියෙන පින්තුනේ මනුෂ්‍යය ළඟ. ඉතින් ඒක පාවිච්චි කරන්න ඕන. දැන් මේ මොහොතේ ඔබ කරමින් ඉන්නේ කුමක්ද කියලා බලන්න. සිතමින් ඉන්නේ කුමක්ද කියලා බලන්න. මේ මොහොතේ ඔබ කරමින් සිටින්නේ කුමක්ද? සිතමින් සිටින්නේ කුමක්ද? ඔබට ඒක හොඳින් මොන ගහනවද කියලා බලන්න. තාම වැදගත් දේ තමයි මේ මොහොතේ දැන් අර කලින් කියපු මොහොත නෙමෙයි. ඒ මොහොත දැන් පහු වුණානේ. දැන් ගන්න ඕන දැන් මේ මොහොතේ දැන් මොනවද ඔබ කරන්නේ? කුමක්ද කරන්නේ? කුමක්ද සිතන්නේ? කුමක්ද පැවැත්ම? එය හඳුනා ගැනීම ඔබ ඔබවම හඳුනා ගැනීම. තමාගේ ආත්මය තමන් හඳුනා ගැනීම. ඒ දෙස බැලීම ආත්ම ගවේෂණය. අපි තවත් සැරයක් අලුත් වෙනවා. දැන් බලන්න ඔබ දැන් මේ මොහොතේ කරමින් සිටින්නේ කවරක්ද? සිටමින් සිටින්නේ කවරක්ද? මේ මොහොත යනු පින්නතුනේ දෙපාරක් කියන්න බැරි දෙයක්. එකපාරක් කියලා ඉවර වෙලා ආයි තව පාරක් කියනකොට තවත් මොහොතක්. මේ මොහොත හැම විටම අලුත් වෙනවා. අන්නේ අලුත් වෙන ස්වභාවය තුළ අලුත් වෙලාම පවතින කෙනා, අලුත් වෙවීම පවතින කෙනාට තමයි කියන්නේ පින්නතුනේ මේ මොහොතේ වාසය කරනවා කියලා කියන්නේ. එයා පරණ වෙන්නේ හැම මොහොතකම අලුත් වෙලා ජීවත් වෙන්නේ, අලුතෙන් ඉන්නේ, අලුතෙන් වාසය කරන්නේ. පහන් දැල්ල වාගේ පරණ පහන් දැල්ල හැම තිස්සෙම ෂය වෙලා ගිහිල්ලා අලුත් පහන් දැල්ලක් හට ගන්නවා. ඒ වගේ මේ ඥානය තුලත් මේ අලුතින් හැම තිස්සෙම වාසය කරනවා. මේ ආකාරයෙන් බලාගෙන යද්දී පින්නතුනේ මම ආයනේ තියෙන උදවියට මම ආයනේ හසු වෙනවා. මම ආයනේ ඉක්ම වූ අයට මමාත්වයෙන් තොර වූ මෙවින් අර ශාන්ත බව මුණ ගැහෙනවා. අපි ළඟ තියෙන චිත්ත චෛතසික ස්වභාවයන් පිළිබඳව අපි අවබෝධයට පත් වෙමු බලන්න. අප ළඟ තියෙන ප්‍රධාන චිත්තසය ස්වභාවයක් තමයි අරමුණු කිරීම, අරමුණු ගැනීම. තේනවද නැද්ද? අරමුණු කිරීම, අරමුණු ගැනීම. හරිද? අරමුණු කිරීමට අරමුණක් තියෙන්න ඕන. පැහැදිලිනේ? අරමුණු කිරීමට අරමුණක් තියෙන්න ඕන. අරමුණු කිරීමට අරමුණු කරන්නේ සිටින්න. කරන්නෙක් ඉන්නෝ, කරවන්නෙක් ඉන්නෝ. එතකොට එතනම මමත්වය තියෙනවද නැද්ද? එතනම මමත්වය තියෙනවා. ඊට පස්සේ අපි පුරුදු වෙනවා අරමුණක් නැතුව ඉන්න ඕන. එතකොට අරමුණක් නැහැතුව කියන අරමුණකුත් තියෙනවා, අරමුණක් නැතුව ඉන්න කෙනෙකුත් ඉන්නවා. එතකොටත් අරමුණක් හැදෙනවද නැද්ද? එතකොටත් අරමුණක් හැදෙනවා. එහෙනම් අපිට කියන්න තියෙන අරමුණක් නැතුව ඉන්න ක්‍රමයක් නැත. එහෙනම් ඉතින් භාවනාවෙන් වැඩක් නැහැ. එහෙනම් ඉතින් ඕක කරන්න බෑ අපිට. පුදුම වැඩේ කියන්නේ ඕක වෙනුතුනේ. පුජ්‍යලයාටම කරන්න දෙයක්මයි ඉල්ලන්නේ. පුජ්‍යලත්වයෙන් බැහැර වූ දෙයක් ඉල්ලන්නේ නැති එක හරි ප්‍රශ්නයක්. අපි තේරුම් ගන්න ඕන පුජ්‍යලයා කියන ස්වභාවයෙන්ම කරන කියන දේවල් ටික පසකට දාලා මේ පුජ්‍යලයා නැතුව යන ගමන, සාන්ත ගමන, රහතුන් වඩින මග, බුදුවරු වඩින මග පුජ්‍යලයෝ වඩින්නේ. ආන්න එහෙම යන්න ඕන පින්නතේ මේක මග. එතකොට ඉතින් මම නෑනේ. ඔව්, කරන්නෙක් නෑ, කරවන්නෙක් නෑ. කවුද වඩින්නේ? වඩින්නෙක් නැත. මගේ බුදු පියාණන් වහන්සේ දිනක් සක්මන් කරමින් ඉන්න වෙලාවක රහතන් වහන්සේ කෙනෙක්ගෙන්ම ප්‍රශ්න අහනවා. පුහුදුන් අයට, පුතජන භික්ෂූන්ට සහ ශ්‍රාවකයන්ට තේරුම් ගන්න ප්‍රශ්න ටිකක් අහනවා, ප්‍රශ්න මාලාව. බුදුරජාණන් වහන්සේ වඩින විට අහනවා, ඔබට පේනවද බුදුහාමුදුරුවෝ වඩිනවා? රහතන් වහන්සේ කෙනෙක් දැකලා මේ දැන් කියන්නේ. රහතන් වහන්සේ කියනවා, නෑ ස්වාමීනි, මට එහෙම බුදු කෙනෙක් වඩිනව තේරෙන්නේ නෑ, පේන්නේ නෑ මට බුදු කෙනෙක්. දැන් තේරෙනවනේ? පුජ්‍යලයක් වඩින්නෙත් නෑ, පුජ්‍යලයක් වඩිනව කියලා හිතන්නේ නෑ. තේරෙනවනේ? හරි විදිහට තේරුම් ගත්තොත් මෙතන පුජ්‍යලයක් දේශනා කරන්නෙත් නෑ, පුජ්‍යලයක් බණහන්නෙත් නෑ. අවබෝධය ලත් අයට. අන්න එතෙන්ට ගත්තොත් තමයි පින්නතුනේ නිරෝධ සංඥා, විරාග සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛේයාරේසු අනිච්ච සංඥා කියන தত্ত্ব සියල්ල පවතින්නේ අන්න ඒ தත්තේට, ඒ ලෙවල් එකට આવොත් විතරයි. පැහැදිලිද? ඉන්පසුව පුහුදුන් අය හරි විමතියෙන් බලා හිටිය, මොකද්ද මේ සංවාදය? මේ හාමුදුරු භාවනා කරලා පිස්සු වැටුනවද කියලා. ඊටසේ මහා සංගරුවන සමග 500,000 විතර මහා සංගරත්නය දන් වළඳන වෙලාවේ සතර අහනවා, ආයිස්මතුනි පේනවද බුදුහාමුදුරු දන් වළඳනවා. නැත ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. මට එවැනි දෙයක් පේන්නේ නැත කියනවා. අනිත් භික්ෂුන් වහන්සේලා මූණට මූණ බලන මොකද මේ මනුස්සයා කියන්නේ මේ බුදුහාමුදුරු දාන වළඳනෝ මේ අගේට ඉන්නේ මෙතන. බුදුහාමුදුරු දන්නවා මෙතන බුදු කෙනෙක් දාන වළඳන්නේ නැහැ කියලා. ඒ දාන වළඳන්නේ නැති බුදුහාමුදුරු දකින්නවා අර ළඟදී රහත් භවට පත් වෙච්ච ආමුදුරු දකින්නවා. උන්වහන්සේ දන් වළඳන්නේත් නැහැ. දැන් බුදුහාමුදුරු දන් වළඳන්නේත් නැහැ කියලා දන්නවා රහතන් වහන්සේලා විතරයි. අනිත් අයට පේනවා දන් වළඳනවා අන්න හොඳට බුදිනවා කියලා. හැමෝටම විමුතිය. එන් පසුව ධර්ම දේශනා කරන මහා පිරිස අතර රහතන් වහන්සේත් ඇවිල්ලා බණ අහනවා. සද්ධර්මය අහනවා. අහන වෙලාව අහනවා. ආයසතුළු පේනවද මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා පේනවද? නැත ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. තේරෙන්නේ නැහැ. මෙතන ශ්‍රාවකයෙකුත් බණ අහන බව පිළිගන්නේ. මෙතන දේශකේ බුදුහාමුදුරු බණ කියනවා කියන එක පේන්නේ. ඇයි? නිරෝධ සංඥා, විරාග සංඥා, සබ්බ ලෝකේ අරබිරත සංඥා කියන සීමාවේ දැන් උන්වහන්සේ වාසය කරන්නේ. දර්ශනය පහළට එන්නේ ප්‍රාථමික මනසක් නෙමේ තියෙන්නේ, ඉහළ මනසක් තියෙන්නේ. ස්පූදුන් මනසක් නෙමේ තියෙන්නේ, ලෝකෝත්තර මනසක්, ලෝකෝත්තර ඇසක්. අන්න එහෙනම් දකින්න මෙතන ශ්‍රාවකයෙක් නෑ, මෙතන ගුරුවරයෙක් නෑ කියලා. දැන් මෙතන ඉන්න ටික දෙනෙකුට ඒක තේරෙනවා, සංවේදී වෙනවා. තව පිරිසකට හිතෙන්නේ මේ මෙතන හාමුදුරු කෙනෙක් බණ කියනවා කියලා. තව විකෘති කරනවා කියලා බණින් ඉතර බණ කියනවා කියලා හැංගෙන අය. මෙතන ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ නෑ. හරි විදියට පැමිණියොත්, හරියට මනස පිහිටියොත් මෙතන ශ්‍රාවකෙක් බණහන්නේ නෑ. මේක විමතියක්. ඉතින් සමහර අයට පුදුමයක්. ඒක කරන්න දෙයක් නෑ. ඒක විකෘතියක්. එතකොට ඒගොල්ලන්ට විකෘතියක් නෙමෙයි, ඒක තියලා තියෙන්නේ විමතියක්, පුදුමයක්. පෙර ඇසුවේ නැති දහමක් මෙන්න ඔබට දුර්ලභව පහළ වූ සද්ධර්මයේ ස්වරය හඬ ඔන්න ඇහෙනවා. ඉතින් පාරමී ඇත්තෝ අසහා අවබෝධ කරගනිත්වා. නැති අය දහමට නිග්‍රහ කොට දොස් කියා අපායේම ඉතින් මග සාදා ඒ ඇත්තෝම ගනි. කරන්න දෙයක් නැහැ. සද්ධර්මයේ නිග්‍රහ කිරීම වරදක්. සද්ධර්මයේ විකෘති කියලා කීම වරදක්. සද්ධර්මයේ විකෘති කිරීම වරදක්. කවුරු හරි ලෝකේ කරනවා නම් ඒක දැඩි විපාක දෙන දෙයක්. මොකද එහෙම දෙයක් කරනවා නම් කරන්නේ ලෝභ, ద్వේෂ, මෝහ මූල වෙලාමයි කරන්නේ හානියක් දහමට. එහෙම කරනවා නම් ඒ ඇත්තන්ට ධර්ම ප්‍රතිවිපාක තියෙනවා. සක්මන් කරමින් නැසුවා, දානි වළඳමින් නැසුවා, ධර්මදේශනා පවත්වමින් නැසුවා, බුදුරජාණන් වහන්සේ දිවා විහරණයෙන් සැතපෙලා ඉන්න මොහොතේ මොහොතක් ඇලවෙලා බුදුහාමුදුරු ඉන්නකම වැඩ ඉන්නකම අහනවා, පේනවද බුදුහාමුදුරු විවේක ගන්නවා? නැත ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. මේ ඔක්කොම මේ සූත්‍රවල මේ ධර්මවල තියෙනවා මේ කතා. ඉතින් ඇයි මේවයි මිනිස්සුන්ට නිවන් අවබෝධ කරගන්න බැරි වුනේ? මේක ගැන දාර්ශනිකව බැලුවේ නැහැ. විමසුන් නොවනින් බැලුවේ නැහැ. මේව හුදෙක් අර දේවකීවිලි අමු අමුෙන් පිළිගන්න ඕනනේ. අන්න ඒ විදිහට බැලුවා. ඒ නිසා මේක දේවලිය විලි හැටියට නීති හැටියට බලන්න හොඳ නැහැ. නීති පොතුත් වෙනස් කරන්න බෑනේ. ඒක ඒ විදිහට බාර ගන්නවා. මම හිතන්නේ දේවලිය විලිත් එහෙම වෙනස් කරන්න තහනම් ඒක ඒ විදිහට බාර ගන්න කියලා තියෙන්නේ. බුදුදහම එහෙම නෙමෙයි. එහෙම බාර ගන්න එපා. මේක ඔබේ නුවණටම ප්‍රත්‍යක්ෂ වෙනතුරු ශ්‍රවණය කරමින් විමසුන් වඩමින් විදසුන් වඩමින් තේරුම් ගන්න තියෙන දහමක්. එනිසා පිනුතුන් මේවා අමු අමුවෙන් පිළිගන්න එපා. හොඳ විමසුන් ඥාණයෙන් අවදීන් ශ්‍රවණය කරන්න බලන්න. සත්‍ය අවබෝධ වෙනවා. මහා ප්‍රබලම තියෙන කුණු ගොඩ තමයි පිනුතුනි මම ආයනේ. මමත්තේ ඒක තියෙන හිත ඇතුලේ දුක් දෙන මැසිම දුක් හදන මැසිම ඕක එළියට ඇදලා දාගත්තනම් එයාට තියෙන සහනෙ මෙපමණයි කියලා සීමා කරන්න බෑ. පින්නතුනේ යම් සැනසීමක් විඳිනවා නම් සුවයක් විඳිනවා නම් අප ඒ මේ සද්ධර්මයේ පිහිට ආලෝකයේ ලැබූ දිනේ සිටමයි කියලයි කියන්න තියෙන්නේ. ඉතින් මොහොතක් හරි අපි ආපසු හැරිලා බලනවා මම ආයනේ තිබුණා නම් අපිට අපි මොනතරම් වේදනාවකින් දුක්වලින් තැවෙනවා ඇද්ද? තියෙන එක පිළිබඳව හිතමින් ඒ ගැන දැවීම නැති දේ ගැන හිතමින් ඒ ගැන තැවීම වෙන්න තියෙන දේවල් පිළිබඳව සිතමින් ඒ ගැන තැවීම මොන තරම් බරපතල විදියට තියෙන්න පුළුවන්ද? නේද? සෑහෙන බරපතල විදියට තියෙන්න පුළුවන්. එහෙම කිසිවක් නැහැ පිනොතුනේ. සත්‍ය අවබෝධයෙන්පත් උනාට පස්සේ තියෙන දේ පිළිබඳව දැවීමකුත් නැහැ, නැති දේවල් පිළිබඳව දැවීමකුත් නැහැ. කළ හැක්කක් කළා, වියුත්තක් කළා, වර්තමානයේ ගහක් පල දරනවා වගේ මල් දරනවා වගේ ස්වභාවයක් තුල වැඩෙමින් කටයුතු කරනවා. දැන් තේරුණාද පින්නතුනේ සද්ධාර්මය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේලාගේ දර්ශනය කියන්නේ කුමක්ද කියලා වැටහුණාද? ඒ සීමාවේ ඉඳලා බලද්දි ප්‍රශ්න තියෙනවද? සිතෙහි පැටලෙනවද? ලෝකෙහි පැටලෙනවද? දැන් නගරයක හරි පින්නතුනේ රණ්ඩුවක් කෝලහලයක් වෙනකොට බුද්ධිමත් අය ප්‍රඥාවන්ත අය ඕක මැදට බලන්න යන්නේ නැහැ. එක්කෙනින් මෙතන මෙතනින් අපි අයින් වෙලා යන් කියලා යනවා. ඒ වගේ පින්නතුනේ අපිත් මොකද කරන්න ඕන? අපිත් බොහෝම ඉක්මනින් මෙතනින් අයින් වෙලා යන්න ඕන කියලා බලන්න ඕන. මේ පැටලුම් සහගත මනසට එක් වෙලා රූප උපාදාන කරන්න, සංඥා උපාදාන කරන්න, විඥාන උපාදාන කරන්න, සංඛාර උපාදාන කරන්න අපි යන්නේ නැහැ. එතන තමයි මේ කාලකෝලහලේ නගරේ පටන් ගන්නෙ. අපි මේ නගරේ මගේ හැරලා යනවා. මනස හදන්න බෑ, මනස අත්හරින්නයි තියෙන්නේ. තේරුණා නේද? දැන් සමහර මිනිස්සු ඉන්නව හදන්න බෑ. මොකද කරන්න තියෙන්නේ? අත්හරින්න තියෙන. සමහර ඥාති ඉන්නව හදන්න බෑ. මොකද කරන්න තියෙන්නේ? අත්හරින්න තියෙන්නේ. සමහර ශිෂ්‍යයෝ ඉන්නව හදන්න බෑ. කරන්න දෙන්නේ මොකද්ද? අත්හරින්න තියන්නේ. ඒ වගේම පින්නතුනේ හදා ගන්න බැරි නොසන්ඩාහලෙක් තමයි සිත කියන්නේ. එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ? අත්හරින්න තියන්නේ. දැන් හිත හදා ගන්න බෑ කියලා නෙමෙයි ගෑ ගහන්න තියෙන්නේ. හිත අතහැර ගන්නවයි බලන්න ඕන. දැන් හදන්න යනවට වඩා ටිකක් ලේසි හිත අත්හරින එක. දැන් ඔබේ ටීවී එකක් කැඩලා තියෙනවා නම්, රේඩියෝ එක කැඩලා තියෙනවා නම්, ඔක හදන්න යනකොට තමයි ගලව බලව බල බල. එනිදි මේක හැදුවත් වැඩක් නැහැ, ආයි කැඩෙනවා මේක, මේ දැන් නරක් වෙලා කාලෙකුත් වෙලා තියෙන මේක දැන් වැඩක් නැහැ කියලා තේරුම් ගත්තාම මොකද කරන්නේ? මේක පැත්තකට දානවා, ගබඩාවක කාමරයකට ගොඩක් දාලා. ඒ වගේ වෙනතුනේ මේ හිත හදන්න බෑ කවදාවත්. අත්හරින්න තියෙන හිත අත්හරින්නයි තියෙන, හිත හදන්න බෑ. ලේසි නේද? මෙච්චර කාලයක් දත් මිටි කෑවේ හිත හදාගන්නනේ. දැන් ඔන්න මග පැහැදිලි වීමක් වුණා. හරි, හඳුරු කිව්වා මේක වයර්ලස් එක, දැන් මේක හදන්න බෑ. මේක අත්හරින්නයි තියෙන්නේ. හිත හදන්න බෑ, අත්හරින්නයි තියෙන්නේ. සිත කියන එකට මොනවද අයිති? පින්නතුනේ සියල්ල. හිත කියන එකට මොනවද අයිති? සියල්ල. මොනවද සියල්ල කියන්නේ? සදායතන තුල, පංච උපාදානස්කන්ධය තුල. කාලය තුල අයිති සියල්ල අයිති සිතට. මුළු අභිධර්මයේම කියවන චිත්තචෛසික ධර්ම අයිති හිත කියන එක වචනේට. කොච්චර බෙදලා මේ සිත් හඳුනාගත්තත් එක වචනෙන් සිත කියන එක විග්‍රහ කරන්න පුළුවන්. ඒ තමයි සිත. සිත් මොනතරම් ප්‍රභේදනය කරත් ඒ ඔක්කම එකට සිත. අවිනිර්භෝගිකයි. ඉස්සර දැන් මනෝ වෛද්‍යවරුත් ඕක තමයි කරන්නේ. සිත්වල ස්වභාවය මන මන හිටියා. ඉසිවරුත් කළේ ඒක තමයි. අභිධර්මයේ ඒ පරිසරයෙන් එන්නේ. අභිධර්මයේ දේශනා කරපු තැනක් බුදුහාමුදුරු අහවල් කෙනාට අහවල් තැන දේශනා කළා කියලා මහ පොළොවේ හදන්න බෑ. ඒ නිසා ඒක දාලා තියෙන්නේ කොහටද? දිවි ලෝකෙට දාලා තියෙන්නේ. කොයින් හරි කවන්නේ වැදගත් දෙයක්. නැත්තම් හැම සූත්‍රයක්ම දේශනා කරේ මේ මහ පොළොවේ අහවල් කෙනාට අහවල් තියෙන අභිධර්ම එක සූත්‍රයක් හරි අහවල් කෙනාට අහවල් තැනදී දේශනා කරා කියලා ලියපියකෝ. එහෙම ලිව්වේ නැහැ. කරගන්න දෙයක් නැහැ. ඒක දැම්ම දිවි ලෝකෙට. කමන්නේ, බොහොම වටින දෙයක්. සිත් ස්වභාවයන් කොපමණ ප්‍රභේදනය කළ ඉගෙන ගත්තාද පළක් නැහැ සිතෙන් නිදහස් නොවන්නේ නම්. ඒ නිසා සිතෙන් නිදහස් වීමයි චිත්ත නිරෝධයක් තමයි බුදුහාමුදුරුව හැම විටම අපිට දේශනා කරේ. මේ සිතේ ස්වභාවයන් බලන්න හිම නෙමේ, සිතෙන් නිදහස් වෙන්න. සමහර අය කැමති එක එක සංවේදනාවන් වලට. ඒ වගේ තමන්ගේ දුක් දෙන හිතට සමහර අය කැමති. ඒකෙදි මේ මිනිස්සගේ ආසනාව දුක් දෙන හිතට කෙනෙක් කැමති වෙනවා. පීඩා දෙන හිතට තවත් කැමති වෙනවා. දැන් දවසක් මං තරුණ මහත්මයෙක්ගෙන් ඇහුවා, දැන් බලන්න මහත්තයෝ රාග ගින්නෙන් දැවෙනවද නැද්ද? රාග සිතුවිලි ආවහම දැවෙනව නේද මහත්තයෝ කියලා ඇහුවා. මේ යකා කියපිය නෑ හාමුදුරනේ, කූල් එකක් දැනනවා කියලා. කොහොමද දැන් බර කියන්නේ අපි? මිනිහට රාග සිත ආවම කූල් එකක් දැනෙනවලු. ඒ කියන්නේ එයාගේ දැවීම, ඒ පිච්චීම එයා සලකන්නේ මොකද්ද? පළගැටිය අර පිච්චෙන එක සලකන්නේ මොකක් කියලාද? කූල් එක කියලා. පළගැටියට ඒක හරි කූල් එකක්. කූල් එක නිසා පුච්ච ගන්නවා. රාග ගින්නෙන් දවුනේද නැද්ද? දෝෂ ගුණෙන් දවුනේද නැද්ද? සමහර අයට අනිත් අයට අංචි අදින එක, අනිත් අයට හිරිහැර කරන එක, වෛරසිත පුරුදු කරන එක කූල් එකක්ද නැද්ද? කූල් එකක් කරගත්තා ඉන්නවා. එයාට හරි කූල් එක. එහෙනම් මේ මිනිස්සු කූල් එක කී කියා දැවීමට දුවගෙන යනවා, අපායට දුවගෙන යනවා. රැවටීම නැති වෙන්නේ, මිරිඟුව තියෙන්නේ. ලෝකේ කූල් එක වගේ පේන දේ තුල මිනිස්සුන්ට ඕ ශාල දැවීමක්, හානියක් සිද්ධ කරන ওই දුවන මිනිස්සුන්ගෙන් අවසානයේ අහන්න ඔබ ලැබූ ප්‍රතිඵලය මොකද්ද කියලා? ගහපු පදේකුත් නැහැ, බෙරේ පළෝකුත් නැහැ. හීනෙන් ගෑ සබන් වාගේ. ගඟට කැපු ඉමි වාගේ. ජීවිතේ අරුත ඕකයි. මොන ඉගෙන ගන්න අවසානෙට කොච්චර දේවල් රජකම් කළත් කියන්න වෙන්නේ ගඟට කැපු හිමි වාගේ, හීනෙන් ගෑ සබන් වාගේ. මම පැරණි අයගෙන් අහලා දැනගන්න දේවල් ඔය උදාහරණ. ගහපු පදේකුත් නැහැ බෙරේ, පළුවකුත් නැනේ, පළු දෙකම නැහැ. ඔබේ සිත ඔබට හතුරෙක්. බව දකින්නේ ආර්ය ශ්‍රාවකය විතරයි. තමන්ගේ සිත පිස්සේ ඒක දකින්නේ ආර්ය ශ්‍රාවකය විතරයි. ඒ දැක්ක නිසා තමයි ඒ හතුරා, ඒ පිස්සා, ඒ මෝඩයා අත්හැර දාන්නේ. අපි කියවනේ සිත කියන්නේ සියල්ල. සියල්ලක් අත්හරිනවා. අන්න අශේෂ විරාග නිරෝධ. කොහොමද අත්හරින්නේ? භජනය කිරීම. නැවත නැවත ඇලීම. ඒකේ දුකවත් සැපවත් නොබැලීම. අප මිත්‍රෙක් අත්හරින්න කොහොමද කියලා අහුවාම ඔන්න ඒ ක්‍රමේ ගන්න. අපි නිතර නිතර කෝල් කරන එක නතර කළා. නිතර නිතර හමු වෙන එක නතර කළා. ඒ ගෙදරට අපි යන එක නතර කළා. ඒ අය අපේ ගෙදරට ගෙන්න ගන්න එක නතර කළා. අපි ඒගොල්ලන්ට සංග්‍රහ කරන එක නතර කළා. ඒගොල්ලන්ට අපි මොනවා හරි විපත් කරන එකක් තියෙනවා නම් ඒකත් නතර කරා. ඒගොල්ලන්ගෙන් අපි ලබන දේවල් නතර කළා. තියෙනවනම් ණයතුරහක් ගෙවලා දැම්මා, ඉවර කළා. සියලු දේම අවසන් කරගෙන ක්ලෝස් වෙලා ගේට් එකේ ඉබ්බදාගෙන ඉන්නවා. බෙල් කලක් කවුද ආවේ කියලා හිලෙන් බැලුවා. මොකද කියන්නේ? බල්ලා හිමිහිටරේ නැහැ වගේ ඉන්නවා. ඔහොමයි අපි මේ යාළුව නතර කරගන්න ක්‍රමය. සිතත් එහෙම තමයි. භජනය කිරීම, නැවත නැවත සම්බන්ධ වීම. ඉස්සර මමත් හිතාගෙන හිටියේ මට ඉන්න ඉෂ්ට දේවතාව එකම ඥාතිවරයා එකම පිහිට සිතයි කියලා. පස්සේ තමයි තේරුම් ගත්තේ මාව කන එක මල් ළඟමයි ඉඳලා තියෙන්නේ කියලා. මාව විනාශ කරන කෙනා මල් ළඟමයි තියලා තියෙන හිත. පහර දෙන්න ගිහිල්ලත් බෑ මෙයත් එක්ක බේරෙන්න. යාළු කරගන්න ගිහිල්ලත් බෑ මෙයත් එක්ක බේරෙන්න. තේරෙනවා නේද? දැන් සමහර අයත් එක්ක ලං කරගනත් බෑ තරහ කරගනත් බෑ. අපි සමහර මිනිස්සු සලකන්නේ එහෙමයි. ඔය මිනිහා තරහ කරගන්න හොඳ නෑ. ප්‍රාදේශීය සභාවේ පළාත් සභාවේ අර සභාපති ඕක තරහ කරගන්න බෑ. ඕක තරහ කරගත්තොත් අදිසිය වැඩක් කරගන්න ගියාම ප්‍රශ්නයක්. යාළු කරගන්න බෑ ඔයකා හරි ගැටලුකාරී මිනිස්සෙක්. වද්ද ගන්න හරි අමාරුයි. කියලා මෙන්න මේ වගේ තත්ත්වකින් තේරුම් ගත්තට පස්සේ අපි කොහොමද මග අරින්නේ? කතා කළත් ඉච්ඡාවට කතා කරනවා මිසක් සිත දීලා කතා කරන්නේ නැහැ. අපිත් එහෙමයි. මේ හිත එක පොඩි ගනුදෙනුවක් කළත් ඉච්ඡාවට ගනුදෙනු කරගන්නවා මිසක් හිතට බැස ගන්න එපා. සිත මයින්ඩ් එක මේක අපි අයින් කරන්න ඕන. බේරෙන්න හරි අමාරුයි. මොකද හේතුව දීර්ඝ කාලයක් ලොකු ගනුදෙනුවක් තියෙනවා. ණය දීලා තියෙනවා, ණය අරන් තියෙනවා, කුළු පගවම ඉඳලා තියෙනවා. දැන් මේ අත්හරින්න වෙන්නේ පොඩි පහේ යාළුවෙක් නෙමෙයි. සංසාරේ අනාදිමත් කාලයක් පුදුම විදියේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තිබිච්ච කෙනෙක් තමයි දැන් අත්හරින්න වෙලා තියෙන්නේ. පොඩි පොඩි එකක් නෙමෙයි, එක්කෙනෙක් නෙමෙයි. අනාදිමත් කාලයක් පුදුම යාළුකමක් තිබිච්ච කෙනෙක්. ඉතින් එයානේ අපිට සතුට දෙන්නේ. ඔව් අපි හිතුවා ඉස්සර එහෙම දෙනවයි කියලා. එයාම තමයි දුක දෙන්නේ. හොඳට නුවණින් පරීක්ෂා කරලා බලාගෙන ගියාට පස්සේ තමයි සතුට තමයි දුකට පෙරළුනේ. සැප තමයි දුකට පෙරළුනේ. හැමදාම මුලාවක් විතරයි. ඒ නිසා මේ සිත තවදුරටත් මොන සම්පතින් ආඩේ කරන්න හැදුවත් රැවටෙන්න හොඳ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ආඩේ කරන්න හැදුවා සක්විති රජකම දෙන්නම් කියලා. එමනේ සක්විති රජකම දෙන්නම් කියලා ආඩේ කරන්න හැදුවා. ඒකට රැවටුනේත් නෑ. යා හඟවනවා මේ ඉන්නේ ඔබ, මේ ඔබේ ශරීරය, මේ ඔබේ ඇස කන නාසය. නුවණ තේරනම් මොන බොරුවක්ද, මොන විහිළුවක්ද? මාරේ මාව රවට්ටන්න පුළුවන්ද? ඔය ඔබ ඔබ මම මම කියලා පෙන්නයි තා අවුරුදු මේ 10ක් 20ක් 30ක් 40ක් 50ක් පෙන්නයි. තම් බොරුවට නිය රවට්ටන එකනේ කරන්නේ. ඔබේ සිත ඔබව රවට්ටලා නැද්ද? මේ තියෙන්නේ ඔබේ ඉඩම කියලා රවට්ටලා තියෙනවා. එතකොට ඔබට නුවණැස තියෙනවා නම් මාරය තා මං වගේ මිනිස්සු කෝටි ගාණක් කලින් රැවට්ටුවා නේද මේ ඉඩමම තොපගේ කියලා? මම රැවටේ. මේ ශරීරය ඔබේ, මේ ස්වාමියා ඔබේ, මේ ස්වාමි දියණිය ඔබේ, මේ දරුවෝගේ කියලා රවට්ටනවා. ගැලවීමේ මට්ටමට විතරයි පින්නොතුනේ සිත අපි හදන්නේ. ගැටෙන මට්ටමට ගොඩ නගන්න එපා. උදාහරණයක් කියන්නම්කො. දැන් මෙතන තියෙනවා මොනවා හරි යමක්. මේකේ අපි ඇලිලා ඉන්නවා නම් ඒක ගැලවීමේ මට්ටමට විතරයි අපි ඒක දිහා බලන්නේ. ඊට වැඩි ඒක දිහා අසුභ විදියට බැලුවොත් එහෙම ඒක නිර්මාණය වෙනවා ගැටෙන මට්ටමකට. එහෙම වුණොත් අපි මේකෙන් ගැලවීම පමණක් නෙමෙයි ගැටීමක් ඇති කරලා ඒක එපිටහින් තියන්න වෙනස් කරන්න බලනවා. ඒ නිසා කිසි දෙයක් අර වෙනස් කරන සීමාවට යන්න එපා. තේරුණා නේද? අර අපි යාළුවෙක් ඈත් කිරීමෙදිත් එහෙමයි. එයාගෙන් ඈත්වීම කියන්නේ එකක්. එයාත් එක්ක ගැටීම කියලා කියන්නේ හතුරෙක් නිර්මාණය කර ගැනීමක්. ඒක තව එකක්. මෙන්න මේ ක්‍රම වේදේ හොඳට තේරුම් ගන්න. මේ සිතත් එක තියා ලෝකයේ තියෙන දෙයක් එක්ක හරි ගැටීමේ සීමාවට යන්න එපා. අතහැරීමේ සීමාවට යන්න. තේරුණාද? ගැටීමේ සීමාවක් දක්වා වර්ධනය කරගන්න එපා. ගැටෙන්නේ අනවබෝධය නිසා. ගැටෙන්නේ සිත් උපාදානය කිරීම නිසා. සාන්ත හිතක් නිර්මාණය වෙන්නේ ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති ස්වභාවය නිසා. ඔබ මේ මොහොතේ සංඥා උපාදාන කරලා ඉන්නේ. හොඳට බලන්න. ඔබ මේ මොහොතේත් වේදනාව උපාදාන කරලා ඉන්නේ. ඔබ මේ මොහොතේත් සංකාර උපාදාන කරලා ඉන්නේ. ඔබ මේ මොහොතේත් විඥාන උපාදානයෙන් ඉන්නේ. එහෙමනම් ඔබ ඒ ටික උපාදානය වෙච්ච තැන හැදෙනව මොකද්ද? මම කියන ප්‍රතිරූපයෙන් නැගිටලා ඉන්නේ. එහෙම ප්‍රතිරූපයකින් නැගිටින්න එපා. ඒ සංඥාව මිරිඟුවක්. ඒ සංඥාව මායාවක්. ඒ සංඥාව රැවටීමක් කියලා තේරුම් කරගන්න. ඔය සංඥාවක ප්‍රශ්නයක් තියෙන්නේ, මනෝභාවයක ප්‍රශ්නයක් තියෙන්නේ. හොල්මනකට රැවටීමක් තියෙන්නේ. මම කියන හොල්මනට රැවටිලා එයත් එක්ක මිත්‍ර වෙලා ඉන්නවා. දන්නේ නැහැ මෝහණීත් එක්කයි යන්නේ ගමන කියලා. මහසෝන ලස්සනට ඇඳලා ආවම රැවටෙනවනේ මම. මහසෝනත් එක්කයි යන්නේ කියලා දන්නේ නැහැ. ඒ වගේ තමයි මේ සිත කියන්නේ මායයා. මායයාත් එක්ක යන ගමන මිනිස්සු දකින්නේ. දකින්නේ මේ මම. මේ මම කියලා උජාරුවට පත් වෙනකොට පින්නතුනේ මහ පොළොව hina වෙනවා. වාතලය හිනා වෙනවා, හිරු සඳු හිනා වෙනවා, ගහ කොළ හිනා වෙනවා. මේ වගේ පිස්සෙක් මේ ලෝකේ ඉන්නවනේ කියලා. ඇයි එහෙම පුළුවන්ද මිනිස්සුෙකුට හිතන්න? එහෙම අයිතියක් තියනවද? එහෙම හෘද සාක්ෂියක් මතු කරලා ඉස්සරහට ගන්න? ඉතින් ওই මම කියලා ගෙහාට ගත්තට පස්සේ තමයි එයාව ආරක්ෂා කරන්න, එයාව රක්කවන්න, එයාව සුගතිගාමී කරන්න පුදුම try එකක් දෙන්නේ. දැන් ওই මම කියලා ගත්ත එක නිසා තමයි තදින් මම කියලා ගන්න එහෙ දෙයයන්ට කෑ ගහනෝ, දෙයියනේ මම ලබනාත්මේ ස්වර්ගස්ථානයට ගන්න. ඒක තමයි කියන්නේ පින්වතුනි මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය. ඇඩ්‍රස් දන්නේ නැති නිවන. අර කොට විද්‍යාඥයෙක් ලෝකේ කිව්වනේ, ලෝකේ කිසිම මිනිස්සෙක් ස්වර්ගයට යන්නේ නැහැ කිව්වා. ඉතින් මේ සහෝ ඇයි කියලා. උන් එක එකවත් ඇඩ්‍රස් දන්නේ නැහැ කිව්වා. ඇඩ්‍රස් නැති නිවනක් යදින මිනිස්සුන්ට මිත්‍යා දෘෂ්ටිකයෝ කියන්නේ ඒකයි. නිවනේ දිග පළල හැඩ ගුණය දැනගත්තේ නැති වුණොත් බෞද්ධයන්ට තියෙන්නේ ඇඩ්‍රස් නැති නිවනක්. සුමනා සුජාතා පත්මා යසෝදරා වගේ දේවීන්වරු වෙන්න කියලා ඉතින් පතනවා. දැන් ඔය මේ දෙකෝටියක් ඉන්න ඔය ඔක්කොටම හො වෙන්න පුළුවන්, එක්කෙනෙකුට නෙවෙන්න පුළුවන්. යෝනිකාම්ම හීන බවට පත් වෙනවා. මේ ධර්මයේ හරියට තේරුම් අරගෙන ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ ධර්මයේ තුල හරියටම පිහිටනකොට පින්නතුනේ ඒ ධම්සුව තමා වෙත ගලාගෙන එනවා. ධර්මයේ සාරය ලැබෙනවා. ධර්මයේ සාරය විඳින කෙනෙක් වෙනවා. ඉහළ තලයක ඉඳගෙන බලනවා. ඇවිදින බුදු කෙනෙක්, දානි වළඳන බුදු කෙනෙක්, ධර්ම දේශනා කරන බුදු කෙනෙක්, පිඬුසිඟා වරින බුදු කෙනෙක්, ඔය දකින් නැති සීමාවෙ ඉඳන් එයා දකිනකොට පුදුමාකාර ලෝක ලස්සනත්තේ. ඒ සීමාවට ගියාම ජාතිවාද නැහැ, කුලවාද නැහැ, ආගම්වාද නැහැ, මිනිසුන්ගේ සංකල්ප නැහැ, හරි වැරදි අතර ගැටීම නැහැ, සත්වයා පුජ්‍යලයා කියන එක නැහැ, ස්ත්‍රිය පුරුෂයා කියලා වෙන් කරන ස්වභාවය නැහැ. ඉහළින්නම් බලන කෝණ වලින් බලන්නේ නැතුව එක එක ඇන්ගල්ස් වලින් බලන්නේ නැහැ එක එක මිනිස්සුયો දෙහ. මේ ඇන්ගල් වලින් බලන එක 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 කෝණ වලින් බලන එක සත්‍ය නෙමෙයි. සමහර ඉතින් පෞල් මෙහෙ ආවහම සමහරලාට මහත්යය එනෝ ඩ්‍රයිවර් වගේ. ඩ්‍රයිවර් එනෝ මහත්ය වගේ ස්වභාවයකින්. සමහරලාට මේ මහත්ය අර ඩ්‍රයිවර්ට කියන්නේ අර කාර් එක එහාට ගන්න කියන්නේ. ඊට පස්සේ නෝන කියන නෑ නෑ සායනස පොඩ්ඩක් පැටලුණා. අර එයා ඩ්‍රයිවර් නෙමෙයි, එයා මහත්ය, මෙයා ඩ්‍රයිවර්. මේ මහත්ය නෙමෙයි කිව්වා. මං කොයි මෙන් ඩ්‍රයිවර් වගේ ඉන්නේ මහත්යනේ කරන්නේ දෙන්නේ. එක්කෝ මිනිහට ඉන්න තිබ්බ මහත්ය වගේ, අරයා ඩ්‍රයිවර් වගේ තියලා ඩ්‍රයිවර් මහත්ය වගේ ඉන්නවා, මහත්ය ඩ්‍රයිවර් වගේ ඉන්නවා. එතකොට මාරු වෙනවා. අපි දන්නේ ඉතින් මාරු කරගෙන ඉන්නවද කියලා. කොහමද ඉතින් අපිටත් මාරු වෙනවා. ඒ කියන්නේ අපි කෝණයකින් බලන්න පුරුදු වුණොත් එහෙම ඕක සාධාරණ නෑ කියලා මම කියන්නේ ඕකයි. දෘෂ්ටියෙන් බලන්න ගියාම සාධාරණ නෑ. හැබැයි මිනිස්සු දෘෂ්ටිගත කළාම ඒ දෘෂ්ටිය තුල මහා උද්වේගයක් ඇති කළා. මේ හරක් වගේ හදලා යවන්න පුළුවන්. රොබෝස්ලා වගේ ආර්ථික දියුණුවකට, එහෙම නැත්නම් මොකක් හරි ආගමික සංවිධාන දියුණුවකට යවන්න පුළුවන්. රොබෝස්ලා වගේ හදලා යවන්න පුළුවන්. යුද්ධ කරන්න මනසට ලොකු තත්වාරෝපණ දීලා 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 හදලා ඒක තුල ලොකු වටිනාකමක් දීලා මිනිහා මොඩේක් කරලා යවන්න පුළුවන්. ඒකයි ස්වභාවය. දැන් ඔය ඒකෙන් තමයි ප්‍රයෝජන ගන්න විප්ලවකාරයෝ ඔක්කොම මොඩයන්ගෙන් ප්‍රයෝජන ගන්න එහෙමයි. ඔබත් ඒවනි මනසකට හසු වෙන සංකල්පයකට හසු වෙන මොඩේද්ද කියලා බලන්න. ඔබ ඔබේ මනසට රැවටුනොත් තමයි ලෝකයාට පුළුවන්කම තියෙන ඔබව රහට්ටන්න. ඔබ ඔබේ මනසට නොරැවටෙනවා නම් ලෝකේ කාටවත් ඔබව රවට්ටන්න බෑ. මුලා කරන්න බෑ. ඇයි රවට්ටන්න බැරි? ඇයි රවටෙන්නේ නැත්තේ? ඒක රවට්ටන්න බැරි රවටෙන්නේ නැති පින්නතුනේ මේ ලෝකයේ කිසි දෙයක් අල්ලගන්න තරම් දෙයක් නැහැ කියලා අවබෝධ කරගෙන ඉන්නේ. අසුභවාදී චින්තනයෙන් ලෝකය අත්හරින්න බෑ. සුභවාදී චින්තනයකින් ලෝකය අත්හරින්නම් බෑ. කොටින්ම සංකල්පයකින් ලෝකය අත්හරින්න බෑ. පිළිකුලෙන් ලෝකය අත්හරින්න බෑ. නිවන් දකින්න බෑ පිළිකුලෙන්. නිවනට දෙපයින් යා නොහැකි. ඔබ තේරුම් ගන්න. නිවනට දෙපයින් යා නොහැකි. ආහසේ පිය සටහන් නැත, නිවනේ සටහන් නැත. ඔබ තුලත් සටහනක් නැති කරගන්න. මේ ඉහළ දර්ශන තලයක් දකින්න තියෙන එකම දෙයයි එතෙන්ටපත් වුණාට පස්සේ අනිත්‍ය ස්වභාවය විතරයි. මොනවද? රූපේ නිත්‍ය කරගෙන නැහැ, වේදනා නිත්‍ය කරගෙන නැහැ, සංඥා නිත්‍ය කරගෙන නැහැ, සංඛාර නිත්‍ය කරගෙන නැහැ, විඥානේ නිත්‍ය කරගෙන නැහැ. අනිත්‍ය කරගත්තා වූ ස්වභාවයක්, අල්ලා නොගත්තා වූ ස්වභාවයක්. දැන් අනිත්‍ය කියන්නේ තව අන්තයකට පෙරලන්නේ පාර කියන්නේ දැන් ගැලවීමේ සීමාවට විතරයි. අල්ලා නොගත්තා වූ ස්වභාවයෙන් අනිත්‍ය. හැබැයි ඒක එහාට ඊට වැඩිය ගත්තොත් එහෙම අනිත්‍ය කියලා සංකල්පයක් හදලා අනිත්‍ය ගැටෙන්න නිර්මාණය කරන ලෝකේ. එතකොට අනිත්‍ය නෙමෙයි. අල්ලා ගත්තේ නැති ස්වභාවය නිසා හිතෙන්ද කියනෝ අනිත්‍ය කියලා. ඊට එහා දෙයක් ඒකට කියන්න බෑ. ඊට එහා දෙයක් නිර්මාණය කරන්න බෑ වෙන තුනේ. ඒ ආකාරයෙන් සිහිය පිහිටවනකොට අනිත්‍ය සංඥාවෙන් එන්නේ. ඒ සංඥාව මෙන්න මේ කෙනා හසුරුවනවය, මෙන්න මේ දේ මුල් කරගෙන වාසය කරනවය කියලා එකක් නෑ. නිරෝධ සංඥා. මෙන්න මේ දෙයට ඇලිලා තියනෝය, මෙන්න මේ දෙය සමග ගැටෙනෝය, මෙන්න මෙයා හසුරවනෝය කියලා කියන්න බෑ. විරාග සංඥා. සබ්බ ලෝකේහිම. මොනවද ලෝක කියන්නේ? ඇස කන නාසය දිව ශරීරය මන අතීත අනාගත වර්තමාන මේ ලෝකයන්හි නොඇලී වාසය කරනවා. සබ්බ ලෝක 31 තලේ ඉන්නේ toy ඉන්ද්‍රියන් වලටම තමයි. සබ්බ ලෝකේ යන විරත සංඥා, සබ්බ ලෝකේම නොවැළුණු සංඥාවක් විතර තියෙන්නේ. නිරෝධ සංඥා. ඒ කියන්නේ නිරෝධ සංඥා කියන්නේ ඒකත් සංඥාවක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. නැහැ, සංඥා නැති බව දන්නවා. සංඥා නැති බව දන්නවා. ඒක සංඥාවක්ද? ඒ දිහත් හැරලා බැලුවත් තේරෙනවා ඒකත් සංඥාවක් නෙමෙයි කියලා. සංඥා නැති බව සංඥාවවත් නැහැ එතන. සංඥා නැති බව සංඥා කරගෙනත් නෑ විනතුනේ. නිරෝධ සංඥා ඇලිල නෑ. විරාග සංඥා. විරාග සංඥා කියලා කියන්නේ එහෙනම් ඉතින් හැම කෑමක්ම නිකන් අප්පිරිය වගේ ඇති මෙයාට. සිතෙන් ඇලිල නෑ මොකටවත්. නමුත් මේ සම්මුතියේ ඕන දෙයක් රසට කන්න පුළුවන්. මේක රහයි කියන්න පුළුවන්. මේකට මං කැමති නෑ කියන්න පුළුවන්. මේක කැමතියි කියන්න පුළුවන්. ඒක හුදේ සම්මුති පැවැත්මක් කියලා ඒක ප්‍රමාණයෙන් ඒක බලනවා මිසක් අර මනස චිත්තසයිසික ධර්ම දාලා මේක කෑදරකමින් අල්ලගන්නේ නෑ. ඉච්චරයි. දැන් මේ විරාග සංඥා දිනු කරගත්ත කෙනාට බස් එකේ යන්න බැරි වෙයි. ඈ සල්ලි දීලා ඉතුරු සල්ලි ටික අරගෙන යන එකක් නැද්ද? යනවා. හැබැයි යාර රුපියල්ට රණ්ඩු කරගන්න නෑ. ඒක ඉතින් ඩ්‍රයිවරුන්න හැදියා ගන්න කොන්දොස්තරුන්න හැදියා ගන්නවනම් අනේ කමක් නෑ. ඒක පින් සිද්ධ වේවා කියලා යනවා. විරාග සංඥාව තියෙනවා ටිකක් වැඩිපුර ආවොත් එහෙම මේ මං හිතන්නේ මේ කොන්දොස්තර උන්න හැමේ මට මේ 1000ක ඉතුරු දීලා තියෙනවා. මේ වැරදිලා වෙන්නේ නැති මම දුන්නේ 100යි මේ වෙන කාගහරි එකක් පැටලිලා වෙන්නේ නැති කියලා. අන්න ඒ වගේ දෙයක් නම් කරයි ආපස්සට. මොකද හේතුව විරාග සංඥා දෙන්නේ ඉවෙන්තරේ මේක දාගෙන මාරු වෙන එක නෑ. දවසක් ත්‍රිවිලර් එකකින් එහෙම දෙයක් මට කළා. මේ පව් පස්සේ හම්බෙච්ච දවසක කිව්වා ස්වාමීන් වහන්සේ මට අර එදා ඇඳ වෙලා වගේ හමුදුරු වැඩපු දවසේ මේ හමුදුරු මට 100 කියලා දීලා තියෙන රුපියල් 500ක් මගේ අතේ 500 කොලයක් තිබුණේ නැහැ. මම ගිහිල්ලා බලනකොට මේ 500ක් තිබුණේ මේ ඔබ වහන්සේ වැඩිලා වෙන්නේ නැති කියලා මට 400ක් ආයි දුන්නා. ඉතුරුව මගේ දෙත් හම්බ වෙලා ටික දුරක් දාගෙන ඇවිල්ලා මට ඒ විතර මුදල් දුන්නා. දුන්නාම දැන් මෙයා මට කියනවා යාට ළඟ 500ක් යාට දුන්නේ ඒක නිසා කියලා මට මෙහෙම 400ක් දෙනවා. නමුත් මං කිව්වා මටත් එහෙම සංඥාවක් නැහැ. يعني මමත් ඔයාට 500ක් දුන්නයි කියලා මට මතකේකුත් නැහැ. මටත් මතක මම 100ක් දුන්නයි කියලා. දැන් මේක ලොකු සටනක්. එයා කියනවා නෑ හඟුදුරු 500ක් දීලා තියෙනවා ඒකයි මේක ඉතුරු සල්ලි කියනවා. මං කියනෝ නෑ මම එහෙම සංඥාවක් නෑනේ මම දුන්නා කියලා. උන මට තිබ්බනම් මට කොයි බහරි අමතක වෙලා හරි ඔයා මට වැරදිලා මම දීලා තියෙනවා කියලා මම මේක ගන්නවා. නමුත් මටත් එහෙම සංඥාවක් නැති නිසා දැන් මට ඕක ගන්න විදියක් නෑ කිව්වා. ඊට පස්සේ මං කිව්වා කමක් නෑ ඔයා එක පින් සිද්ධ වෙන්න කියලා තියාගන්න කියලා හිතාගන්නකෝ. ඒ මිනිස්සයට මම ඒක දීලා තේරෙන්නේ. මොකද හේතුව මට සංඥාවක් තිබ්බනම් මම වැරදිලා දීලා කියලා. මොකද හාමුදුරන්ට සල්ලි වැඩිනේ. ඕක ගණන් හොයාගන්න හරි අමාරුයි. ඕක 500ක් දුන්නද 1000ක් දුන්නද ඒක නිසා හොයාගන්න කනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දීලා මම ඔයාම ඕක තියාගන්න කමන්නේ මට මා අදහසක් නැහැ එහෙම කියලා. ඉතින් මිනිහත් හරි පුදුමෙන් බලන්නේ නේද මෙහෙමත් හාමුදුරුවරු ඉන්නවද කියලා. එකක් ඒ මනුස්සයගේ යුතුකම හොඳ ගතියනේ. අනිත් එක මගේත් යුතුකම මට සංඥාවක් එහෙම එකක් නැහැ. ඒ නිසා ඔයා ඕක තියාගන්න. වෙන කෙනෙක්ගේ එකක් වැරදිලා ඇවිල්ලා දන්නේ නැහැ. මට සංඥාවක් නැහැ. ඇයි මේ හැම අවස්ථාවකදීම අපේ සිත භාවිතා කරන තැන්වලදී හරිම සාධාරණ තැනින් අපේ සිත බෙදා ගැනීම හැකියාව අපිට තියෙනවා. ඒක දැනෙන ස්වභාවයෙන් ෆීල් වෙනවා. ඒක හරිම සාධාරණ තැනින් ඒක බෙදන්න පුළුවන්. අසාධාරණ වෙන්නේ නැතුව ලෝකයට තමන්ට. තේරුණානේ? ඒක තමයි හරි වැදගත්. දැන් මම පොඩිම කාලේ අර කිරිහට්ටි කතාව කියලා තියෙනවා. මම මේ කාලේ ධර්මයේ දැකලා නැහැ. මින් පැටව හම්බෙච්ච බැල්ලියක් ආව මේක කන්න. මං මටත් බඩගිනි වෙලා හිටපු වෙලාවේ මේ යකා කෙලන් ආව එතෙන්ට ඒක කන්න. ඉතින් මට හරි අප්සට්. දැන් චුට්ටක් දුන්නට මූ එක කාලායි බලන් ඉන්නවා. දැන් මට අර අපිට කිතින් අර සරු තොල කඩලේ වකද්දි කන්න පුළුවන් යේ. ඉතින් අපිට කියලා තියෙනවා ගෙවල් දොරවල් හරි මේ වහගෙන කන්න හොඳ නැහැ හරි මේ කියලා තියෙනවා. ඒ නිසා අපි පුරුද්දක් තියෙන හැම දොරවල් වහගෙන කන්නේ. දොරල්ලාගෙන කන්නේ කියලා. ඉතින් විශේෂයෙන් ඒ සතා ආපු නිසා. නමුත් ඉතින් ඒකදී කල්පනා කරනවා මේකට වැඩියෙන්ම ආස කවුද? කෑදර කවුද? මේකට වැඩියෙන්ම ආස කෙනාට තමයි මේක අයිති වෙන්න ඕන. ආදි වශයෙන් ලොකු සාකච්ඡාවක් හිතේ යනවා. මට නම් ඔක කඩේට හරි ගිහිල්ලා මොනව හරි කන්න පුළුවන්. මේ සතාට එහෙම කන්නත් බෑ. ඉතින් මේකට වැඩියෙන් ආසත්ත කෙනා කවුද? එයාට තමයි මේක අයිති. ආදි සංවාදයක් ගිහිල්ලා පස්සේ තමන්ගේ බඩේ කින්න පැත්තකට දාලා අර සතාට ඒක කන්න දුන්න කියන කතාව මම පින්නතුන්ට කියලා ඇති. හලේ. ඒකෙන් මට දවස් ගාණක් යනකම් බඩගින්නක් නැතුව තිබුණයි කියලා එනතුන්ට කියලා ඇති. ඒ පිණෙන්. යාර සීවිලි හාමුදුරු කරපු වගේම තවත් ස්වභාවයක එක පිනක් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා වෙන්නේ නැති හාමුදුරන්ටත් දාන ටික හම්බෙන්නේ. මිනිසුත් එපයි කියද්දි මේ ගෙනල්ලා දෙන්නේ නොයිකුත් දේවල් මෙල මොදල් ගෙනල්ලා දෙනවා දාහනේ ගෙනල්ලා දෙනවා. මං ගේන්න කියලා නෑ නේද? ඒ ගෙනල්ල දෙන්නේ හරි ඒ හම්බ වෙන්න හරි මේ සාමීන් වහන්සේ ළඟත් ඒ මොනවා හරි තියෙන පිනකට ඒක. එහෙම නැත්නම් ඒක භුක්ති විඳින්න බෑනේ. දරා ගන්න බෑ ඒක. එහෙම නැත්නම් ඒ යමක් දරන්න කෙනෙක් ළඟ පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. ඕනම දෙයක් දරන්න පුණ්‍ය ශක්තියක් තියෙන්න. නැත්නම් නිකන් දුන්නත් එහාට ඒක දරන්න බෑ. තේරුණානේ? හොඳ වාහනයක් දරන්න හොඳ පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. හොඳ නිවාසයක් දරන්න හොඳ පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. හොඳ නිරෝගීකමක් දරන්න හොඳ පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. මං හිතේ පොඩ්ඩක් ඒක නම් අඩු විදිහ ගොයිද. නිරෝගීකම දරන්නත් හොඳ පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. හොඳ සිතක් හොඳ මනසක් දරන්න හොඳ පුණ්‍ය ශක්තියක් තියෙනවා. අපි ලෝකෙත් එක්ක ගැටි ගැටි හිටියේ නෑ. අපි ලෝකයක් අත්හැරලා දැම්මා. යාළුවොත් එක්ක අපි සටන් කර කර හිටියේ නෑ. අපි යාළුවෝ අත්හැරලා දැම්මා. මුන් එක්ක සටන් කරන එකත් පාඩුයි කියලා තේරුණා. දැන් අපි සටන් කරන්න ඕනේ ඒ තුල මොනවා හරි වටිනාකමක් තියෙනවා. ඒ තුල මොනවත් වටිනාකමක් නැත්නම් අපිට අත්හැරලා දාන්න පුළුවන්. මේ වටිනාකමක් නැති දේවල් එක්ක සටන් කරන්න ඕමනා නෑ. ඒවා හැමෝගේ පරාජයම බාරගෙන ඔවුන්ටම ඔවුන්ගේ ජයග්‍රහණ දෙන එකයි හොඳ. දැන් නොවටිනා දෙයකට කවුරු හරි සටනක් ආරම්භ කළොත් අපි කියන්නේ අනේ ඔයා ඔක තියාගන්න ඕනේ. මේ ලෝකේ සටනක් තියෙන හැම තැනම තියෙන වැලියු එකක්. දැන් අන්තර්ජාලයේ මේ දවස්වල අර එක ළමෙක් මොනෝද වහද මොනෝද කාලා නැරෙනවා මේ ගෑනු ළමේ. ඒ ගෑනු ළමයා අඬා අඬා කියන්නේ පිරිමියට උඹට ඔය අතේ බඳින උරලෝසුව පව අරන් දුන්නේ මං කියලා කියනවා. කොහොමද වැඩේ? ඔය අඳින කෝට් එක අරන් දුන්නේ මම කියනවා. හොඳටම නාහෙන් අඬනවා මම හම්බ කරන හැම සතියේම ලක්ෂ ගාණක් වේදම් කළා. දැන් මට ජීවිතේ මෙපා කරා ගියේ කිය අඬා අඬා වහ කනවා. ඈ හරි ෂෝක් වැඩ කරන්නේ. ඒ කියන්නේ වැලියු එකක් තමයි තියෙන්නේ. ඒකර මුළු ජීවිතේම එයා රැවට්ටුවයි කියලා කියන්නේ අර තමන්ගේ ලක්ෂ එකමාරක් දෙකක් වගේ මුදලක් අර කොල්ලට කොහොම හරි වියදම් කරලා තියෙන. ඒ කොටසට තමන් ගත්ත එකට තමන් ඒක රැවට්ටුව කියලා කියන්නේ ඒකට. කොහොමද වැඩේ? ඒකේ මහා බුදුම මේ ණයකාරකමක් තියෙන්නේ. දැන් ඔය ගොඩක් ස්වාමි පුරුෂවරු වුණත් බිරිඳට සලකන්නේ නිකන් ණයට දෙනවා වගේ. ක්‍රමයකට සලකන්නේ. ඒක මහා බුදුම වැඩක්. දැන් මට විතරයි ඔය කට්ටිය ණයට දෙනවා වගේ දෙන්නේ නැත්තේ දන්නවනේ. අතහැරලා තමයි දෙන්නේ. මේ ණයට දෙනවා වගේ ගොඩක් පන්සල් වලට දෙන්නේ සමහරලාට. ණයට දෙනවා වගේ. මම බණ ණයට කියන්නෙත් නෑ. ඔය ඇත්ත දායකත්වයක් දැක්කොත් ණයට දෙන්නේ නෑ. දරුවන්ට ණයට දෙන්නත් එපා. දැන් සමහර අය දරුවන්ට ණයට දීලා හිතන් ඉන්නේ මොකද? අපිට නැති බිරි කාලෙදි සලකන්න ඕන. ඉන්නවද එහෙම ණයට දීපු කට්ටිය? නෑ නෑ පුතේ, අපි ඕගොල්ලන්ට සැලකුවේ ඕගොල්ලෝ අනිවාර්යෙන් අපිව මේ නැති බැරි වුණාම බලා කියා ගන්න ඕන, අපේ කැතගුණ වදින්න ඕන කියලා එහෙම සංඥාවකින් නෙමෙයි. ඕගොල්ලන්ට සැලකලා අපිටත් පුළුවන් නම් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් හරි දාලා අපි තියාගෙන මුදලක් හදලා ඉතුරු පහදු කරගෙන හරි තියාගෙන ඉන්නවා නැති බැරි වුණාම. රෝහල් සර්විස් එකක් හරි අරගෙන ඕ මරණකම් ඉන්නේ කියලා මේ අනිවාර්යෙන් එහෙම සැලකුවොත් සැලකුවා නොසැලකුවත් එහෙම තරහක් එහෙම ගන්න ඕමනාවක් නැහැ කියන තැනට එන අවබෝධයෙන්. හැබැයි අවබෝධය නැතුව කොච්චර හිත හදන්නේ නැදුවත් හැදෙන්නේ නැහැ හිත. ඒ නිසා විනෝතුනි මේ සද්ධර්මයෙන් මේ මමත්වය අවබෝධ කරගන්න නැතුව හිත හදන්න හැදුවට හැදෙන්නේ නැහැ. කරුණා සිතවිලි කොච්චර පහල කරන්න හැදුවත් පහල වෙන්නේ නැහැ. අර සිත ප්‍රබල වෙනවා. තේරුණානේ? මේ ලෝකේ උපාදාන සිත් එහෙමනම් අපිට නෙවැරදිම තැනක සිත පිහිටුවා ගන්න මඟ පෙන්වලා තියෙනවා පින්නතුන්ට. එතන සිත පිහිටුවා ගන්න නිරෝධ සංඥාවෙන් නැගිටින්න, විරාග සංඥාවෙන් නැගිටින්න, සබ්බ ලෝකේ අනබිරත සංඥාවෙන්, සියලු ලෝකයන් හින්න වැළෙන සංඥාවෙන් නැගිටින්න. දැන් ලෝකේ දිහා බලන්න. මනස පාලනය කරලා නෙමෙයි ඉන්නේ, එතකොට මනස අත්හැරලායි ඉන්නේ. පාලනය කරන්න මනසක් නැහැ. තමන්ගේ නොවන කාර් ගිහිල්ලා හේමේ හැප්පුණාම වේදනාවක් නැහැ වගේ මොනම මේ චිත්තචෛසික ධර්ම වල ඇති වෙන පෙරලියක්වත් එයාට පේන්නේ නැහැ. මොකද විගුණපු කාර් එක්ක අපි සම්බන්ධතාවය නැහැ වාගේ. දැන් ඔයගොල්ලෝ විගුණපු කාර් එහෙම කියලා හැප්පුණාම ඔයගොල්ලන්ට වේදනයිද? වේදනා නැහැ. මම මගේ ආත්මය කියලා ගත්ත දැනට අල්ලගෙන ඉන්න කාර් එක එහෙම මෙන් හුරන් ගියොත් තමයි වේදනාව තියෙන්නේ. ඈ දැන් කලින් හිටපු මිනිහා ගැන දැන් තියෙනවද දුක? දැන් ඉන්න මිනිහා ගැන තමයි දැන් දෙන්නේ දුක. දැන් සමහර අයට ඉන්නවා කලින් බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා හිටියා. ඒ ගැන දුක නෑ, අත්හැරලා තින්නේ. දැන් වර්තමානයේ ඉන්න මිනිස්සයා ගැන තමයි දැන් දෙනවා. ඒ මිනිස්සයාත් අත්හැරියට පස්සේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ආවොත් ඒත් එහෙම තමයි. මේ දාල්ලගත්තද මේ චිත්තජයසේක ධර්මයෙන් අල්ලගත්තට පස්සේ තමයි ඒ ටිකේ වේදනත්. මේ සිතත් එහෙමයි. මේ සිත අල්ලගෙන ඉන්නකම්ම වේදනාව. හැඩයක් අල්ලන් ඉන්නේ. යම්කිසි සංඥාවක් අල්ලගෙන ඉන්නේ. නමුත් අපි සත්‍යයක් නෑ. තමා කෙරෙහි හැඩයක්. සමහර අය තමා කෙරෙහි ලොකුවට හිතන් ඉන්නෝ, පොඩියට හිතන් ඉන්නෝ, අවුල් සහගතව හිතන් ඉන්නෝ, තමන් හරි පුණ්‍යවන්තයි කියලා හිතන් ඉන්නෝ, සමහර අය පව්කාරයි කියලා හිතන් ඉන්නෝ, සමහර අය දුප්පත් කියලා හිතන් ඉන්නෝ, සමහර අය පෝසත් කියලා හිතන් ඉන්නෝ, සමහර අය පෝසත් කියලා හිතාගෙන ඉන්නෝ ඒ උනාට දුප්පත්, සමහර අය දුප්පත් කියලා හිතන් ඉන්නෝ ඒ උනාට පෝසත්. දවසක් මිනිස්සෙක් ඇවිල්ලා එහෙම නහයෙන් ඇඬුවා, තමන් හරියට දුප්පත් හාමුදුරනේ මනු මුකුවත් නැහැ හරේ මේ කියලා. මං අහුවා දැන් මම මහත්තයා මොනවද තියෙන්නේ දැනට කරගෙන යන්නේ මොනවද? දැනට ස්වාමින් වහන්සේ මට තියෙන හෝටල් තුනක පොඩි වාහන දෙක තුනක විතරයි තියෙන්නේ කිව්වා. ඉතින් මං කෝ යව හෝටල් තුනක් තියෙන්නේ දුප්පත්. දුප්පත් එක හෝටලයක් විකුණලා බැංකුවේ දැම්ම නම් ජීවිත කාලෙම ජීවත් වෙන්න පුළුවන් නේ. ඈ සදාකාලික බොහොම සන්තෝෂයෙන් පින්දහම් කරගෙන ජීවත් වෙන්න පුළුවන් එක හෝටලයක් විකනන් කියලා. මං අහුව එතකොට දුප්පත් වෙන්නේ කොහොමද? නෑ අපේ අයියට තරම් මට නෑ කිව්වා. අපේ අයියට මට වඩා ලොකු ජිප් තියෙනවා කිව්වා, වාහන තියෙනවා කිව්වා, ලොරි සෑහෙන තියෙනවා කිව්වා, උනාට මට සංකන්න නෑ කිව්වා. දැන් ඒ මිනිස්සේ දුප්පත්කම හදාගත්තේ එහෙම අයියට තරම් මට නැති හින්දා දුප්පත්. නවලෝක මුදලාලිට තරම් මට නැති හින්දා දුප්පත්. ඒ නැත්තම් බිල් ග්‍රේට් වඩා මට නැති හින්දා දුප්පත්. මොකම කරන්න ගියොත් යම කැලියක් වෙනවනේ. ඒ වුණ සදාකාලික දුප්පත් අපි. ඒ ගණන් හදන්නේ කොතනින්ද? සංඥාවට නොඇලී බලන්න ලෝකේ දෙහා. වස්තු සම්පත් වලට නොඇලී නෙමෙයි බලන්න ඕන. මොකද්ද? සංඥාවට නොඇලී බලන්න. කොහෙද සංඥාව තියෙන්නේ? සංඥාව කියන්නේ හඳුනනවද? හඳුනනවද සංඥාව? සංඥාව කියන්නේ මොලේට එන එකක් නේ. යමක් දිහා අපි යම් ආකාරයක මේක මෙහෙමයි කියලා බලනකොට එතන තියෙන මොකද්ද? සංඥාවක්. දැන් මේ අපි කොස් ගහ කියන ඔන්න කොස් ගහේ සංඥාව මවා ගන්නවා. දැන් ඔබට මතක් වෙච්ච කොස් ගහ ඔබට හිමි කොස් ගහක් වෙන්නත් පුළුවන්, ඔබට අහිමි කොස් ගහක් වෙන්නත් පුළුවන්. දැන් මෙතන කොස් කිව්වා මතක් වුණා. මතක් වෙච්ච කොස් ගහ ඔබට හිමි කොස් ගහක්ද ඔබට අහිමි කොස් ගහක්ද? එකක් බෙදෙනවා. එතකොට හිමි කොස් ගහ දිහා හිමි ලෙසද, අහිමි කොස් ගහ දිහා අහිමි ලෙසද, ඊළඟට එතනින් අත්හැරුණට පස්සේ කොස් ගහ වශයෙන්ද සංඥා වෙනවා. කොස් ගහ කියන තර්කයේ තියෙනවා, කොස් ගහ මගේ කියන තර්කයේ තියෙනවා, කොස් ගහ අනුන්ගේ කියන තර්කයේ තියෙනවා. අනුන්ගේ කොස් ගහේ ගෙඩි කඩන්න යන්නේ හරි බයෙන්. තමන්ගේ කොස් ගහේ අයිතිය තියෙන නිසා බොහොම මාංජේෂ්ඨ විදියට කියලා කොස් ගෙඩිය කඩා ගන්නවා. ඒ වගේම අනුන් මේ ගහේ කොස් කඩයිද කියලා පොල්ලක් තියාගෙන රැගෙන ඉන්නවා. ඒ කොස් සංඥාවේ හැටි. මට මේ අවශ්‍ය කරන්නේ මහා ගැඹුරු දේවල් ඉතා සරල කරන්න ඔයත්තන්ට. මහා ගැඹුරු දේවල් ලොකු පඬි වදන් නැතුව බොහොම සරල කරනවා. දැන් රහතුන්ට කොස් ගහ කොස් ගහක් නෙමෙයි. කොස් ගහ අනුන්ගෙත් නෙමෙයි. කොස් ගහ මගෙත් නෙමෙයි. දැන් තේරෙනවද මේ සංඥාව පවතින නිරෝධ සංඥාවේ ස්වභාවය? කොස් ගහ කොස් ගහක් නෙමෙයි. කවුද කොස් ගහ කියලා කිව්වේ? ඒ නිසා කවුරු හරි ඇවිල්ලා මේ කොස් ගහට කවුරු හරි දෙල් ගහයි පොල් ගහයි කිව්වත්, ඈ මිදි ගහයි රට ඉදි ගහයි කියලා කිව්වත් ප්‍රශ්නයක් නෑ උන්වහන්සේට ඒක තර්කයක් නෑ ඒ සංඥා උපාදානය නෑ හැබැයි ඔබට කොස් ගහ කියලා මේ කොස් ගහට මේ නෑ මේ පොල් ගහ කිව්වොත් එහෙම මොකද වෙන්නේ තරහා යන දැන් ඔබ හැමෝටම ඔබ හොඳයි කියන සංඥාවක් තියෙන නිසා ඔබ නරකයි කියලා කියපු ගමන් තරහා යනවා ඔබ හොඳත් නෑ ඔබ නරකත් නෑ රහතුන් තමන් ගන්නෙ කොහොමද මං හරි ලෝකෙක් මං හරි බුදු වෙලා ඉන්නේ මං හරි රහත් වෙලා ඉන්නේ කියලාද ගන්නෙ නෑ සත්‍යේ පූජ්‍යලේ කාත්මයක් වෙලා නෑ ඒ නිසා බුදුවරු බුදු වෙලා නෑ ඔබට ඒක තේරෙනවද රහතුන් රහත් වෙලා නෑ මාර්ගඵල ලාභී නෑ නැයි මගඵල ලබන්නේ ඒ නිසා තමයි උන්වහන්සේලා සහනෙන් ඉන්නේ. නමුත් ඔබ ඔබනම් බුදු වෙලා. ඇයි? ගැහණියෙක් වෙලා, පිරිමියෙක් වෙලා, ඊට පස්සේ එයා ව්‍යාපාරිකයෙක් වෙලා, ගුරුවරයෙක් වෙලා, වෛද්‍යවරයෙක් වෙලා, වෛද්‍යවරියක් වෙලා, ඈ? සල්ලිකාරයෙක් වෙලා, චණ්ඩියෙක් වෙලා, වැඩකාරයෙක් වෙලා, බලකාරයෙක් වෙලා හරියට දුක් විඳිනවා. රහතුන් රහත් වෙලත් නැහැ බුදුවරු බුදු වෙලත් නැහැ එහෙනම් ඉතින් බුදු පට්ටමක් දාගෙන ඉන්න තිබ්බා ඈ මාලිගාවෙන් එළියට ඇවිල්ලා හැමෝටම මෙහෙම අතවරලා යන්න තිබ්බා ඒ තැනට ඇවිල්ලා නැහැ ලෝකේ පට්ටමක් නෙමෙයිනේ ලෝකේ ආරම්භයේදී ඒ ශාස්ත්‍රවරු තුල තිබිච්ච එක නෙමෙයි ඊට පස්සේ අපි ළඟ තියෙන්නේ. මිසුන් ළඟ තියෙන්නේ. කෙනෙක් නොවීම හරීම සැහැල්ලුයි වෙනතුනේ. කෙනෙක් නොවීම හරීම සැහැල්ලුයි කෙනෙක් වුණාම හරීම බරයි හිතට මන් දන්නවා ඇත්තට බර නැද්ද ඒක කෙනෙක් වුණාම තත්ත්ව රකින්න වාහන ඕන තත්ත්ව රකින්න ඇඳුම් ඕන තත්ත්ව රකින්න ඔරලෝසුව බේස්ලට් එක ඕන ඈ තත්ත්ව රකින්න නිවාස ඕන තත්ත්ව රකින්න වෙඩින් එක ගන්න ඕන ඈ තත්ත්ව රකින්න තෑගි ගෙනියන්න ඕන. හරි කෙලියක් වෙන්නේ නේද? තත්ත්ව රකින්න හෝටල් එක කන්න ඕන. ඒ කියන්නේ පොඩි හෝටල් බෑ. ටික ලොකු එකක්ම හොයන්න ඕන. තත්ත්වයක් නැත්තම් ওই පාරේ මේ මඩුවක ඉරුඹු සම්බන තරකට ගිහිල්ලා අර බාල්දියෙන් ඉරුඹු ටිකක් අරන් කන්න පුළුවන්. ඒක ගන්න නැහැ. ඉතින් ඒක කොහොමද ඉතින් අපිට ඇත්තටම තත්ත්වයක් නැහැනේ. ඒක නිසා මේ සමස්ත ලෝකේම තියෙන තත්වය හරියට දැනගත්තට පස්සේ පින්නතුනේ අතහැරීම හැර වෙන උත්තරයක් නැහැ. අතහැරීම කියන්නේ ගැටීම හෝ පිළිකුල නොවේ කියලා හොඳට මතක තියාගන්න ඕන. අතහැරීම යනු පිළිකුල හෝ ගැටීම නොවේ. පංච උපාදානස්කන්ධයට සම්බන්ධ නොවේ. එමනම් රූප උපාදානේ වේදනා උපාදානේ සංඥා උපාදානේ සංකාර උපාදානේ දැන් ඔබේ ශරීරය මේ මම ඉන්න ශරීරය කියලා මේක අරන් තියෙනනේ මොන උපාදානයද රූප උපාදානය එතකොට මේ ශරීරය කියලා ඔබ විඳිනවනම් ඒ මොන උපාදානයද වේදනා උපාදානය ඔබ මේ ශරීරය මගේ කියලා සංඥාවක් තියෙනවනම් මයිල් ගහක්වත් හොලවන්න පුළුවන් දොයි මිනිස්සුන්ට කියලා අහන්නේ ඒ සංඥා උපාදානයක් මේ ශරීරය මගේ කියලා ඔබ තේරුම් අරගෙන තියෙනවා මේ සංස්කාර ධර්මයන්ගෙන් හැදුණු සංස්කාර පින්ඩය උපාදානය කිරීමක් ඔබ මේ ශරීරය මගේ කියලා අරගෙන තියෙනවා මේ විඥාන උපාදානයක් ඉතින් පංච උපාදානස්කන්ධය තියෙනවද නැද්ද මේ මම කියලා ගත්ත තැනම එතනමත් තියෙනවා ඊළඟට ගන්නකො පිටින් ආයි මොකක් හරි කොස් ගහක් හරි දෙල් ගහක් හරි පුරුෂයෙක් හරි මොනවා හරි ඒ තුලත් ඒක තියෙනවා ඒ නිසා පින්නතුනේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයට එන්න එපා මේවා හතුරෝ මේකට වාසය කරන්න එන්න එපා මේකට සම්බන්ධ වෙන්න එපා මේක සතුරු ඒ නිසා ඒ තුල අවබෝධ කරගෙන ඔබ ඔබේ සිතෙහි නොඇලී සිටීම පුරුදු කරන්න ඒක චේතනාවක් කරගන්න එපා ඒක සංඥාවක් කරගන්න එපා ඒක නැවත මම ආයනයක් කරගන්න එපා ඒක විශිෂ්ට ඥානයකින් ලෝකෝත්තර ස්වභාවයකින් පිවිසෙන ක්‍රමවේදයක් ඇතර පවතින්නේ මෙතෙන්ට පොඩ්ඩක් මනස අවබෝධයෙන් හැඩගස්සන්න විතරයි තියෙන්නේ හරිම සරලයි මේ පොඩි දරුව තේරුම් ගත්ත දෙයක් මේක යමක් ඇත ඒක නැති වුණාම නැත මේ දෙකම නැති වුණාම ඇතද නොව නැතද නොව ඒකත් නැති වුණාම පුරුදු කරන්න පුරුදු වෙනකොට මොකද වෙන්නේ අර සංඥා උපාදානයේ මෙතන හැදෙන අර මනෝ සංචේතන ආහාරයෙන් මහත් වෙවි ඉන්න උපාදානස්කන්ධය තරබාරු වෙලා ඉන්න උපාදානස්කන්ධයට ආහාර නැතුව යනවා ආහාර නැති වෙච්ච ගමන් මෙතනින් මෙයා මෙතන ඉඳලා වැඩක් නැහැ කියලා ඉගිලිලා යනවා නිදහස් වෙලා යනවා සමහර අය ගෑනින් කකුල් වලින් පටන් අරගෙන හීතලක් වගේ මේ උඩට ඇවිල්ලා සමහර අයට මේ මැදාරි හිර වෙලා තියෙනවා හිර වෙච්ච එක තව හොඳින් ශක්ති සම්පන්නව තැහැරියොත් මේ බෙල්ල ළඟින් ඔළුව ළඟින් අයින් වෙලා යන සමහර අයට ඇඟින්ම තේරෙනවා ඒ හැමතිස්සෙම මේ කකුල් හීතල වෙලා එනේවා මේ උපාදාන නෑ මැරෙනකොට වෙන දෙයක්ම තමයි වෙන්නේ මෙතෙන්දී මරණේදී වෙන්නේත් කොහොමද මැරිලා අත්දැකීමක් තියනයි ඉන්නවනම් කියන්නේ ඒ අත්දැකීමක් නෑ සාමාන්‍යයෙන් අපි දන්නෝ කකුල් දෙකේ ඉඳලා හීතල වෙන්න පටන් ගන්නවා. මේ ඉඳලා එනවා මැරෙන්න එනවා. උඩට ඇවිල්ලා ඈ හදවතත් මැරිලා මොලේ තියෙනවා. එහෙම යනවා ඊට පස්සේ. ඕකම තමයි වෙන්නේ ධර්ම අවබෝධයේදී සිද්ධ වෙන්නේ කකුල් දෙකේ ඉඳලා මැරිලා එනවා. ඒ කියන්නේ ශාරීරික වශයෙන් මියා මතෙන්දී අර දැනෙන්නේ මෙතෙන්දී දැනෙන්නේ මානසික වශයෙන් මියාම මනස කියන එක ස්වභාවය අපගෙන් නික්ම යෑම සිද්ධ වෙනවා. උප්පත්තිගතව පවත්තන්නට තිබුණු ඒ සක්කාය දිට්ඨි ආත්මික ශක්තිය නිදහස් වෙලා යනවා. ඊට පස්සේ තියෙන්නේ පින්නතුනේ උපාදානස්කන්ධේ වියගිය පංචස්කන්ධේ පමණක් හිමි ජීවිතයක් පමණයි. ඊට පස්සේ පංචස්කන්ධේ සංසිඳීම වෙච්ච දවසට ඉවරයි. ලෝකේ දැකලත් අවසන්, බලලත් අවසන්, විඳලත් අවසන්. මෙන්න මේ කාරණා අනුසිත පිහිටුවා ගැනීමට තමයි පින්නතුනි කියන්නේ ධර්මයේ සිත පිහිටුවා ගන්නවා කියන්නේ. ඔබ ඔබේ ධර්මයේනේ මෙතෙක් කාලයක් සිත පිහිටුවන් හිටියේ. ඔබගේ සිතන පරිදි සිතඟි පරිදි. දැන් අපි පිහිටුවා ගන්නේ අපේ සිතඟ පරිදි සිතන පරිදි නෙමේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පරිදි. ලෝක සත්‍ය පරිදි. යථාර්ථවාදීත්වයේ පරිදි. අන්න ධර්මයේ සිත පිහිටවීම කියන්නේ ඒකට. එතන ධර්මයේ සිත පිහිටුවාම අපේ අවිද්‍යාව දුරු වෙනවා, දුක්ඛ දෝමනස්සය දුරු වෙනවා. අනේ ඇලුනේ මොකටද, ගැටුනේ මොකටද, සටන් කළේ මොකටද, මොකටද ලෝභ කළේ මොකටද, ඉරිසියා මාන දිට්ඨිය ඇති කරගත්තේ මොකටද කියලා එතෙන්දි කල්පනා කරනවා. අනේ ජීවිත කාලය හීනයක් නේද? ඒ හීනෙන් අවදි වුණා නේද කියලා දැනේවි. හීනයක් දැකලා තේන්නේ. හැබැයි ওই හීනෙන් අවදි වෙන්න ජීවිත හීනේ අවදිමින් දකමින් බලමින් අසමින් නටමින් ගයමින් දකින හීනේ හීනෙන් අවදි වෙන්න. ඉස්සර එහෙම හීනයක් මමයි කියලා මවාගෙන හීනයක් දැක්කා. මමයි කියලා ඇඳා පැලඳා වැඩ කටයුතු කළා. ඈ සත්‍ය පෙනුතුනේ මිහිරි රසවත්. අසත්‍ය මමත්වයේ හරීම මිහිරි ඝනයි බරයි. සත්‍ය මිහිරි. මේ සෑම විදර්ශනාවක් තුළම වේගයෙන් ඔබ තුළ ක්‍රියාත්මක වෙන්නේ ජනිත වෙන්නේ චතුරාර්ය සත්‍ය. ඉක්මනින් දුක අඳුන ගන්නවා. ඉක්මනින් සමුදය දුක හැදෙන විදිය දකිනවා. ඉක්මනින් ඒක නිරෝධය දකිනවා. ඉක්මනින් ඒකෙන් නික්මෙනවා. සිතෙන් නිදහස් වෙන හැම මොහොතකදීම ඔබ චතුරාර්ය සත්‍යයයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොකක්වත් නැහැ. අවබෝධයේ සින පිණිස චතුරාර්ය සත්‍ය භාවතා කරන්න. චතුරාර්ය සත්‍ය මොකක්වත් නැහැ අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස භාවිතා කරන්න ඕන. මේක දුකයි, මේක දුක හැදෙන විදියයි, මේක දුකේ නිරෝධයයි, මෙන්න නිරෝධ මාර්ගයයි. නිරෝධ මාර්ගය කියන්නේ නිරෝධේ පිහිටා වාසය කිරීම. ඉතින් වේවා වේවා කිය කිය ගොඩාක් අය ඉන්නෝ මේ කරගන්න තියෙන දේවල් ටික වේවා වේවා කියලා. හරියට අර අපේ මිනිස්සු ව්‍යාපාර කළමනාකරණ ඉගෙන ගන්නේ නැහැ. ව්‍යාපාරයේ දියුණු කර දේවා කියන දෙයයන්ට කියනවා. එහෙනම් බිල් ගේට් තාමත් මේ සිල්ලර කඩයක් දාගෙන ඉඳී කියලා මම විශ්වාස කරනවා. දර කඩයක් දෙයයන්ට කිව්වට දැන් දර කපන්නේගේ පුතෙක් නේ බිල් ගේට්. ෂුවර් එකට මෑන් දෙයයන්ට මඩුරු බඳ බඳ හිටියනවා ව්‍යාපාරයේ දියුණු කරලා දේවා කියලා. මිනිහා තාම දර කඩේක අයිතිකාරයෙක්. මිනිහ ව්‍යාපාර කළමනාකරණය සහ නව තාක්ෂණික යුගයක් ආරම්භ කළා. හැම නිවසකටම වින්ඩෝස් කියලා මේ කම්පියුටර් එකේ වින්ඩෝස් එක ලෝකෙටම දුන්නා. දැන් ඔය පාවිච්චි කරන්නේ නේද වින්ඩෝස් 8 10 කියලා ඔය පාවිච්චි කරන්නේ ඒක. ඒ නිසා අපිත් ජීවිතේ නිවන ප්‍රාර්ථනාවකට සීමා කළොත්, අටපිරිකරකට සීමා කරොත්, අඳනයක් පූජා කරලා දානයක් දීලා ඔකට සීමා කරොත් එහෙම අපිටත් එන්නේ අර දර කඩේම වැඩ කරන්න තමයි. අපි එහෙම නෙමේ නුවණින් ගවේෂණය කරමින් හොයාගෙන යන්න මේ අපබ්‍රංශේ මොකද්ද මේ කුණුහරුපේ මොකද්ද කියලාම හොයන්න. දැන් ඔයයන්ට තේරෙන්නේ නැහැ නේ මං කියන ගොඩක් දේවල්. ඕකට හිතින් හිතන්න කමක් නැහැ. ඒක මං පව් සිද්ධ වෙනවයි කියලා හිතන්නේ. මේ යකා කියන කුණුහරුපේ මොකද්ද? ඒ විදිහටම හිතන්න කමන්නේ. මොකද මාත් එහෙම හිතුවා. මේ මොඩියෝ කියන මේ කුණුහරුපේ මොකද්ද? මේක නොතේරුනොත් එහෙම මං හොඳ වැඩක් කරනවා කිය කී හිත හිතා හිටියේ. නැ මම මේක කොහොම හරි තේරුම් ගන්න ඕන කියලා මහන්සි වුණා. තේරිච්ච දවසර තමයි අනේ අපේ ජීවිතේ කොච්චරනම් ශාන්තියක් මේකේ තියනවද කියලා. මොකක් හරි හේතුවකින් සසර පුරුද්දකින් මේ හිතනම් මාර වදයක් කියලා තේරිලා තිබුණා. මේ හිතනම් දුරු කළ යුතුයි, සමනය කළ යුතුයි. මේක නිකන් කන්ට්‍රෝල් කර කර ඉඳලා හරියන්නේ නැහැ. කන්ට්‍රෝල් කරන්න හරි ලේසි. නාහෙ ළඟ තියාගන්න සිහිය උඩට අදිනවා කියලා හිතන්න, පල්ලෙහාට හෙලනවා කියලා හිතන්න. හරි ශාන්ත සමාධියක් හම්බ වෙනවා. වෙන මොකක්වත් දියුණු වෙන්නේ නැහැ. ප්‍රඥාව දියුණු වීමක්වත්, දර්ශන සම්පත්තිය ඍජු වීමක්වත්, අලුත් දෙයක් දැන ගැනීමක්වත් මුකුත් වෙන්නේ නැහැ. ඔහේ හුලං ගහ ඉන්න පුළුවන් එච්චරයි. සමාධිගත වෙනවා. සමාධියෙන් ටිකක් අර මත් වුණා වගේ එකක් වෙනවා. එච්චරයි. දැන් ඕකමනේ වෙන්නේ. ඔය ඩ්‍රග්ස් පාවිච්චි කරද්දිත් එන්නේ ඕකම තමයි. කල්පනාව නැති වෙනවා, මතකේ නැති වෙනවා, සිහිය නැතුව යනවා. සිහිය නැතුව ගියාම ඉතින් මනුස්සය හරි ෂෝක් එකක් කියලා හිතනවා. දැන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. ආයි සිහිය ආපු ගමන් ප්‍රශ්න වැඩි, ආයි පාවිච්චි කරනවා. ඊට වැඩිය හොඳයි ටිකක් සරබාල කරලා ඔය නිර්වින්දන බෙහෙතක් ගහගෙන නිදාගත්තා නම්. එතකොට මොකුත් මතක් වෙන්නේ නැහැ. හොඳ සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ පිරිසුදු හිතක් තියෙන අයට විතරයි. හොඳ සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ පිරිසුදු හිතක් තියෙන අයට විතරයි. සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් පිරිසුදු හිතක්, පින් කරපු හිතක් තියෙන, නිවැරදි හිතක් තියෙන, පාරිශුද්ධ සිතුවිලි තියෙන අයට පමණයි. එයාගේ හිත හරි ප්‍රබෝධමත්, හරි ආස්වාදනීයයි. නිකන් හිත කියන්නේ මල් උද්‍යානයක් වගේ. හිත කියන්නේ හරියට අර මේ තමන් බොහොම ආදරය කරන සුරතලෙක් වගේ. ඉන්නෝනේ පූස්පටව බලුවටව වගේ ඈ පොඩි පොඩි සත්තු. ඒ වගේ හරි ආදරණීය සම්බන්ධතාවයක් හිතත් එක්ක තියෙනවා. හිත සොඳුරුම නවාතැන බවට පත් වෙනවා. හිත පිරිසිදු නම්, සිතුවිලි පිරිසිදු නම් පිරිසිදු කරගන්න. ඔක අපිරිසිදු වෙනවා ගෙදර වගේ තමයි. පිරිසිදු කරගන්න හැමතිස්සෙම පිරිසිදුකම අපේක්ෂා කරන්න. ජීවිතය ලස්සන කරගන්න හැම දිනාටම ධර්මයෙන් සැනහෙන්න හේතු වාසනා වේවා. සම්බුදු සරණයි හැම දිනාටම.